අද 2025 අප්‍රේල් මාස 6 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන්න අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරු පාද නමස්කාර කොට ගෞරවනීය වැඩසටහන පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් පසු අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උද්ධං අධෝ සබ්බදි විප්පමුත්තෝ අයමගමස්මීති අනානුපස්සී ඒවං විමුත්තෝ උදතාරි ඕඝං අතින්න පුබ්බං අපුනබ්බවායාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ජීවිතයට මුහුණ දෙනකොට විවිධ අපහසුතා ආබාධ මේ වගේ දේවලුත් අපිට මතුවෙලා එන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් දුර්වලතා අපි කාලඟත් තියනවා. ඒක මේ මිනිස්සුව වෙන අපිට සාධාරණ වෙන දෙයක්. එතකොට නොයෙකුත් අපහසුතා, දුර්වලතා, නොයෙකුත් ආබාධ මේ වගේ දේවල් සහිතව තමයි අපි මේ ජීවිතයට මුහුණ දෙන්නේ. එතකොට ඒ ආබාධ, ඒ අපහසුතා සමහර විට අතීතයේ යම් යම් කර්ම ශක්තියින් වෙන්න පුළුවන්. ඒ විදිහේ දේවල් අපි හොයාගෙන ආවත්, ඒ විදිහේ දේවල් අපිට බලපෑම් ඇති කරත්, ඉතින් කොහොම හරි මේ ජීවිත ගමන ඉදිරියට අරගෙන යන්න, ඒකට මුහුණ දෙන්න හැකියාවක් අපිට හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මෙතන ඉන්න මේ පිරිසට වගේම කාට කාටත් පොදු දෙයක්. මේ නොයෙකුත් ආබාධ, අපහසුතා වගේ දේවල්, නොයෙකුත් දුර්වලතා, මේ වගේ දේවල් අපි කාට කාටත් සාධාරණයි. එකම දේ නොවුනත් එක එක්කෙනාට මොන මොනවා හරි ලෙඩ ටිකක්, මොන මොනවා හරි දුර්වලතා ටිකක්, මොන මොනවා හරි ආබාධ ටිකක් තියෙනවා. සමහර කෙනෙක් කයෙන් බැලුවාම බොහොම නිරෝගී, හැබැයි සමහර විට හිතෙන් හරි දුර්වලයි. ඊළඟ තව කෙනෙක් කයෙන් ආබාධිත වෙන්න පුළුවන්, හැබැයි හිතෙන් බොහොම ශක්තිමත්ව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තව කෙනෙක් යම් දෙයකට දක්ෂ වෙද්දී තවත් කෙනෙක් දෙයකට දුර්වල වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ මනුස්සත්වය කියන්නේම ඩිෆෙක්ටඩ් තමයි. ඉතින් මොන මොනවා හරි ආබාධ ටිකක් තියෙනවා, මොන මොනවා හරි දුර්වලතා ටිකක් තියෙනවා, මොන මොනවා හරි අපහසුතාවලට මුහුණ දෙමින් තමයි මේ කවුරු කවුරුත් මේ කරගෙන යන්නේ. ඉතින් ඒ විදිහේ තත්ත්වයක් අපි කාට කාටත් දැක දැනගන්න පුළුවන්. දැන් ඊයවස අර ළමයින්ගේ පොඩි පොඩි ළමයින්ගේ වැඩසටහනක් අපි කරා. ඒකේ අපේ එදා සාකච්ඡා වුණේ නිකන් මේ ධෛර්යමත්ව මේ ජීවිතයට මුහුණ දීම වගේ අදහසක්. ඉතින් මම ඒ කට්ටියකින් ඇහුවා, දැන් ඔය කට්ටියට ඔය විදියට ඉන්නකොට ප්‍රශ්න, ගැටලු, අපහසුතා මේ වගේ දේවල් මොනවද කියලා ඇහුවාම ඉතින් ඔන්න මුලින් පැකිලෙනවා. ඉතින් එක්කෙනෙක් දෙන්නේ පරණ පුරුදු ළමයි, එක එක ඒවා කිව්වා. ඊට පස්සේ ටිකක් කළා යනකොට මෙන්න ඕස් ගාලා හැම කෙනාම එක එක ඒවා කියනවා. ඉතින් කියන දේවල් ටික බැලුවාම අන්න මේ කාට කාටත් තියෙන අපහසුතා දුර්වලතා තමයි. අපි හිතා ඉන්නවා මේ අපිට විතරයි මේ විදිහේ බලපෑමක් ඇවිල්ලා තියෙන්නේ, මට විතරයි මේ විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ, අනිත් කට්ටියට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා. නමුත් අන්න පොඩ්ඩක් විමසලා බැලුවාම අර විදිහේ විවෘත වෙලා බැලුවාම කවුරු කවුරුත් එකම විදිහේ ප්‍රශ්න ගොඩක තමයි ඉන්නේ. එක්කෙනෙක් කියනවා මොකද්ද මේ කට්ටියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න වගේ ගියාම හරි අමාරුයි, මේ සබකොල ගතියක් එනවයි කියලා එහෙම එකක් කිව්වා. ඉතින් මං කිව්වා අනේ මටත් තියුණානේ හරියට පොඩි කාලේ, මේ දැන්ටත් තියෙනවා, දැන් සමහර වෙලාවට විතරක් එනවා, අනිත් වෙලාවට දැන් නම් නැහැ කියලා. ඉතින් එහෙම කිව්වහම මොකද ඒ කිව්වට පස්සේ තව ළමයි 3 දෙනෙක් විතර ඒකම කියනවා. ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියාම, කතා කරන්න ගියාම, මේ කෙනෙක්ගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න ගියාම මේ විදිහට මම සබකෝලේ නිසා අපහසුතාවයට පත් වෙනවා කියලා. ඉතින් එහෙම බැලුවාම කාට කාටත් සාධාරණයි වගේ. ඉතින් අර අපේ ෆැසිලිටේටර් කෙනෙක් ඉන්නවා සබකෝලේ නැති පැත්තට එක්ස්පර්ට් කෙනෙක් කියලා හිතා ගන්න පුළුවන්. නිතර නිතර ඔය වගේ සභාවල් අමතන්නේ ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන කෙනෙක්. ඉතින් මම ඒ කෙනාට ගෝවා අනේ ඉතින් මේක ගැන මොන හරි කියන්න, මමත් ඉතින් සබකොලකාරයනේ කියලා. ඊට පස්සේ ඒ කෙනා කියනවා ස්වාමීන් වහන්සේ කිව්වට මොකද මටත් සබකොල එනවලු, මම මෙච්චර මේ අවස්ථාව ලැබිලා මම මෙච්චර කතා කරලා හිටපු ගමන් මටත් සබකොල එනවලු, ඉතින් ඒක ඉතින් එහෙම එන වෙලාවට බාර ගන්න තමයි තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ විදිහට බැලුවාම අන්න කාට කාටත් බලනකොට තියෙන අපහසු අමාරුතා තමයි. තව කෙනෙක් කියනවා මේ තුවාලයක් වුණු වෙලාවට, යම් ආබාධයක් වුණු වෙලාවට, මේ බේත් ගන්න වුණු වෙලාවට, ඉන්ජෙක්ෂන් එකක් ගන්න වුණු වෙලාවට, අන්න ඒ වගේ වෙලාවට ඒ වේදනාව දරා ගන්න හරි අමාරුයි කියලා ඔන්න තව ළමෙක් කියනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මේ අතපය මගේ තුවාල වුණා, මේ විදියට සිද්ධ වුණා, දත් කැඩුනා කියලා ඉතින් ওই විදියට එක එකනා කියනවා. මමත් කිව්වා ඉතින් මගෙත් මේ අතක් කැඩුනා පොඩි කාලේ, හරි අමාරු වුණා, එහෙම වේදනාවක් නම් කවදාවත් ජීවිතේ දැකලා නැහැ, මේ අස්ති බිඳුනහම එන වේදනාව වගේ වේදනාවක් කියලා. ඉතින් අර ළමයිනුත් ඉතින් මටත් එහෙම තමයි කිය, දැන් මේ බලනකොට මේ කවුරු කවුරුත් නොයෙකුත් නොයෙකුත් අඩුපාඩු දුර්වලතා සහිතයි. ඒතර අපි අර නිහඬව ඉන්නකොට අපි හිතනවා මේ මට තමයි මේ ලෙඩේ ඇවිල්ලා තියෙන, අනිත් කට්ටිය නම් හොඳට ඉන්නවා කියලා. එහෙමම නෑ බලනකොට. අර විවෘත වෙලා පොඩ්ඩක් සුහද වෙලා කතා කරලා බැලුවොත් අන්න කවුරු කවුරුත් ඒ විදිහේ වෙහෙස පීඩා දුර්වලතා නොයෙකුත් ආබාධ සහිතයි. කයෙන් බැලුවාම බොහොම පිරිපුන් ශක්තිමත් පාටක් පෙවුනත් සමහර විට වෙන මොකක් හරි මානසිකව හරි දුර්වලතාවයක් ආබාධයක් තියෙනවා. අනිත් පැත්තෙන් කයෙන් ආබාධිත බව පෙනුනත් සමහර විට මනසෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට මේ කවුරු කවුරුත් ඩිෆෙක්ටඩ් තමයි. ඒක ගැන ආයි සැකයක් තියාගන්න එපා. එහෙම ප්‍රශ්න නෑ කියලා රඟපාන කට්ටිය තමයි වැඩියම ඩිෆෙක්ටඩ් කියලත් අපිට හිතා ගන්න වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් තියෙන්නේ. එතකොට අර ළමයි ටිකත් ඉතින් කතා කරන්න ගියාම විවෘත වුණාම ඔන්න ඉතින් ලොකු ලොකු විස්තර ටිකක් කියනවා අපේ එක එක්කෙනාගේ තියෙන දුර්වලකම් අඩුපාඩු, එක එක්කෙනා මුහුණ දෙන අපහසුතා පිළිබඳ ඉතින් මතක් කරනවා. ඒගොල්ලන්ට තියෙන ටොපික් එක තමයි මොකක්ද අර නිකන් තමුන්ටම මතුර ගන්නවා මන්තරයක් වගේ කියා ගන්නවා. මොකද්ද කරේජ් ඩියර් හාට්, මේ තමුන්ගෙම අදවතට තමුන්ගෙම තමුන්ටම උනන්දු කරවමින් කොහොමරි මේකට මුහුණ දෙමු, කොහොමරි මේ අභියෝගේ ජයගමු, කොහොමරි මේ හරහා යමු කියලා අන්න තමුන්ගම උනන්දු කරගනිමින් කරගෙන යන යම්කිසි උනන්දු කිරීමක් මන්තරයක් වගේ අදහසක් තමයි මෙතන එතන ඉදිරිපත් වුනේ. ඉතින් කෙසේ නමුත් මේ අද දවසේ මේ අපිට ඉදිරියෙන් තියාගත ගාථාව මේ ශාසනයේ ඉදී යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ මතක් කිරීමක්. එහා අමුදුරොත් යම් කිසි විදිහක ආබාධිත තත්වයක් නිසා අපහසුතාවයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කිව හැකි. ඒ ස්වාමීන් වහන්සේට ආබාධයක් විදිහට තියුණේ මේ කයෙන් හරිම කුරුමිට්ටෙක් වගේ මිටි ස්වභාවයක්. එතකොට ඒකෙන් තමයි නමත් පට බැඳිලා තියෙන්නේ මේ හාමුදුරුවන්ට. මේ හාමුදුරුවන්ගේ නම බද්ධිය. මේ හාමුදුරුවන්ට මේ ශාසනයේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ ලකුණ්ඨක බද්ධිය. ලකුණ්ඨක කියන අදහස තේරුම තමයි මිටි වූ. මිටි වූ බද්ධිය හාමුදුරුවෝ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගත්තොත් ඔය සමහර වෙලාවට ඔය සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේ සාමණේර පොල්ල කුරුට්ටෝ මේ හාමුදුරුවන්ට උසුළු විසුළු කරනවා අර මිටි හින්දා. අර කුරු මිටෙක් වගේ මේ හාමුදුරුවන්ට උසුළු විසුළු කරමින් යම් කිසි විදියක ඒ හාමුදුරුවන්ව අපහසුතාවයට පත් කරමින් මේ ශාසනයේ යම් යම් ඒ ආධුනික ස්වාමීන් වහන්සේලා වගේ කියමුකෝ ඒ පිරිස හැසිරලා තියෙනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ වච්චර ගණන් ගන්නේ නැතුව ඒවට එච්චර සැලෙන්නේ නැතුව වැඩ කටයුතු කරගෙන ගියපු බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ විදිහේ මේ කුරුමිට්ටෙක් වගේ වෙලා අපහසුතාවයට වෙහෙසට පත්වෙච්ච මේ මිටියු බද්ධිය හාමුදුරුව ගැන තමයි මේ විස්තරය තියෙන්නේ. එතකොට ඒ අතීත පුවතක් පිළිබඳත් සඳහන් කරනවා. මේ මිටිවීමට හේතුව එකේ තියෙන්නේ මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ ඒ චෛත්‍යයක් හදලා තියෙනවා. ඒ චෛත්‍ය හදන්න ප්‍රධාන වෙච්ච නිර්මාණ ශිල්පියා තමයි ඒ අතීත භවයක මේ ස්වාමීන් වහන්සේ. ඉතින් අර කට්ටිය ලොකු ලොකු චෛත්‍ය ලොකු ලොකු කරලා හදන්න කතා කරනකොට මේ හාමුදුරුව කොහොම හරි මැදිහත් වෙලා මිටියට චෛත්‍ය හදලා තමයි කියලා තමයි කියන්නේ ඔය කර්ම ශක්තියට හේතුව. ඒක නම් කොහොමද දන්නේ. ඉතින් අර චෛත්‍ය හදපු බව හැබෑව මිටි කල්ල හැදුවා හින්දා මේ උනා කියලාද දන්නේ. එහෙමද දන්නේ. ඉතින් කෙසේ නමුත් ඉතින් ඒ විදිහේ කර්ම ශක්තියක් නිසා මෙහෙම බලපෑමක් ආවා කියලා වගේ අදහසකුත් ඉදිරිපත් වෙනවා. දවසක් ඔය මෙහෙ ඉන්නවනේ කලින් කලට එනවා එක එක ඉතින් විකාරකාරයෝ. ඉතින් ඔය මල් හදනවා ඔය වන්දනාවේ මල් හදනකොට ඒ දවස්වල එක මහත්තෙක් ඉඳියා එයාට මල් වට්ටි 10 10 පූජ කරන්න ඕනේ. බෝධියට වට්ටි 10යි මේ විහාරය ඇතුළට වට්ටි 10යි වගේ පූජ කරන්න ඕනේ. ඉතින් වට්ටි දෙකකට විතර තමයි මල් එන්නේ. ඉතින් මේක මොකද කරන්නේ? මේ මල් ටික ටික හැම වට්ටියටම තියලා වට්ටි ගණනාවක් හදනවා. ඉතින් මේ දැන් මේක පැහැදිලි කරන්නත් බෑනේ. ඉතින් මොකද කරන්නේ? මං කිව්වා මේ ඔයා ඔහොම කරන්න එපා. ඔයාටත් අර ලකුණ්ඨක බද්ධිය හාමුදුරන්ට වෙච්ච දේ වෙයිද දන්නේ නැහැ කියලා. මේ හොඳට පුරවලා හදන්න තියෙන වට්ටිය මේ විදිහට කෙට්ටු කරලා හදපු එකට. ඉතින් ඒ විදිහ එකක් කිව්වම අන්න ටක් ගාලා ඒ බාර ගන්නවා. ඒ පිස්සුවට ආමන්ත්‍රණය කරන්න ඕනේ. නැතු ඔගේ ලොජික්ස් කියලා වැඩක් නැහැ. ලොජික්ස් කිව්වට ඕක ගණන් ගන්න නැහැ. ඒගොල්ලන්ට ඒක අදාළ නැහැ. ඒ වෙනුවට අර තියෙන පිස්සුවට ආමන්ත්‍රණය කරලා ඒකට හරියන එකක් කිව්වහම අන්න ටක් ගාලා අර වට්ටි හැදිල්ල පැත්තකදී ඇත්ත තමයි නේ ස්වාමීන් වහන්සේ. කෙට්ටු ගල්ල වට්ටි හදන්න හොඳ නැහැ කියලා. ඊට පස්සේ හොඳට පුරවලා හදන්න පටන් ගත්තා. මල් තියන ගානට වැ වට්ටි හදන්න. වට්ටි තියුණ ගානට මල් හදලා හරියන්නේ නැහැ. ඉතින් එන්නේ ඒ විදිහේ පොඩ්ඩක් ඉතින් අර ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවොත් පටලෝලා කිව්වහම අන්න ඒ වගේ කට්ටියට පොඩ්ඩක් අහනවා ඒ වගේ බේත්. ඉතින් ඔන්න ඔය විදිහේ කොහොම හරි මේ ශාසනේ මේ හොඳ දක්ෂව වැඩ කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. නමුත් යම් ඒ ආබාධිත තත්ත්වයක් වගේ දෙයක් නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මට හරියට මතක නැහැ මේ ස්වාමීන් වහන්සේට මොකක් හරි මේ ශාසනයේ අග්‍ර තැනකුත් භාග්‍යතුන් වහන්සේ දීලා තිබුණාද කියලා. එහෙම මතක නැහැ. නමුත් ඔය ලකුණ්ඨක බද්දී කිව්වහම ටිකක් මේ ශාසනයේ ප්‍රසිද්ධ බැහැලා වැඩ කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් බව නම් හැබෑව. ඉතින් කොහොම හරි මේ සිදුවීමට හේතු කාරණා වෙන්නේ මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ට සැරියුත් ස්වාමීන් වහන්සේ යම්කිසි විදියක කමඨාන් සුද්ධ කරනවා කියලා කිව්වකෝ. කමඨාන් උපදෙස් දෙනවා. මේ වැඩේ කරගෙන යන විදිය ගැන යම් උනන්දු කිරීමක් කරනවා. මේ විදිහට මේ සැරියුත් හාමුදුරුවන්ගේ උපදෙස් අනුව, ඒ අවවාද අනුව මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ භාවනා කටයුතු කරගෙන ඒ උපදෙස් අහගෙන කටයුතු කරනවා. ඉතින් අර විදිහේ සැරියුත් ස්වාමීන් වහන්සේගෙන් යම් අනුග්‍රහයක් ලැබිලා තියෙන පාටයි මේ ස්වාමීන් වහන්සේ තමුන්ගේ ඒ දුර්ලභම් පැත්තක තියලා මේ ප්‍රතිපදාවට බැසගෙන කටයුතු කරපු පාටයි. ඉතින් කෙසේ නමුත් ඔහොම කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, මේ ස්වාමීන් වහන්සේගේ හිත මේ කියන මේ සංයෝජන වලින් මිදෙනවා. මේ හිත මිදුණු බව දකින බුදුරජාණන් වහන්සේ මේ ලකුට්ටක බද්දිය හාමුදුරුවෝ ඉලක්ක කළා. යම් කිසි සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරා. ඒ ප්‍රකාශ කරපු සතුටු වාක්‍ය තමයි අද දවසේ අපි මේ ඉදිරියෙන් තියාගත්තේ. එතකොට එතන තියෙන්නේ මොකද්ද? උද්ධං අදහෝ සබ්බදි විපමුතෝ අයමගමස්මීති අනානුපස්සී. මේකේ අදහස මොකද්ද? අන්න උද්ධං අදෝ සබ්බදි විපමුතෝ, උඩ යට සැමතන්හි මෙදෙන ලද. මේ උද්ධං අදෝ කියලා මේ උඩ යට කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මේ පහළට අදින ස්වභාව, ඉහළට අදින ස්වභාව කියලා ඔක පෙන්වුම් කරන්න පුළුවන්. ඒ සැමතැන්හි මිදලා තියෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? අයමගමස්මීති අනානුපස්සි. මේ මම වෙමි කියලා අදහසක්, එහෙම ගැන්මක් මේ කෙනා තුල නැහැ. එවං විප්පමුත්තෝ උදතාරි ඕඝං අතින්න පුබ්බං අපුනබ්බවායාති. එවං විප්පමුත්තෝ උදතාරි ඕඝං, එවැනි විමුක්ත වුණු තැන, එවැනි විමුක්ත වුණු කෙනා උදතාරි ඕඝං, මේ ඕඝය මේ සැඩ පහර, ජල පහර තරණය කළේය. අතින්න පුබ්බං ආපුනබ්බවායාති, පෙර යම් දෙයක් වීද ඒක ඉක්මෙව්වා. අතින්න පුබ්බං, මේ පෙර යම් දෙයක්, අතීත යම් දෙයක් තිබුණාද ඒක ඉක්මෙව්වා. ආපුනබ්බවා, මේ ඉපදෙන ස්වභාවයක් තිබුණාද, පුනර්භවය ලබන ස්වභාවයක් තිබුණාද ඒකත් ඉක්මෙව්වා. ඉතින් ඔන්න ඔය විදිහේ කෙටි සතුටු වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. එතකොට ඒ කරුණු කීපයක් මෙතන මතක් කර ගැනීම වටිනවා. මේ උද්ධං අදෝ, මේ ඉහළට පහළට අදින ඇදීමක් ගැන සඳහන් කරනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් ඔය බැලුමක් ගන්නකෝ. මේ බැලුමක යම් යම් වායුන් පිරෙව්වහම අන්න මොකද වෙන්නේ? මේ බැලුම පොළව දිහාවට බර වෙලා පොළව දිහාවට ඇදිලා එනවා. යම් යම් වායුන් පිරෙව්වහම මේ බැලුම අහස දිහාවට ඇදිලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක මේ බන්ධන සංයෝජන බල ස්වභාවය, පහළට අදින සුළු, ඉහළට අදින සුළු ස්වභාවයක් මේ සංයෝජන තුල තියෙනවා. අර අණු වාත අණු වලට අණුව ඒවා තුල තියෙන සංයෝජන වලට අණුව ඉහළට පහළට අදින ආකාරයක් මේ තුල දකින්න පුළුවන්. සාමාන්‍ය බර්ත්ඩේ වලට වගේ අරගෙන ඉන්නේ හීලියම් බැලුම්. මේ හීලියම් වල තියෙන ඉහළට අදින ස්වභාවයක්. අර YouTube එකක තියෙනවා මොකද්ද ගෑනු ළමෙක් අර බර්ත්ඩේ වලට අරන්ගෙන බැලුමක් අරගෙන තව තෑගි මොනවදත් අරගෙන මේ තමුන්ගේ ප්‍රේමවන්තයා බලන්න එනවා. අනේ දොර අරිනකොට බැලුම අතෙන් ගිලිහෙනවා. බැලුම යනවා ඉගිලිලා. ඉතින් එහෙම මූණ බෙරි කරගෙන අඬා වැටිලා බලන්නකෝ මං ගෙනාව බැලුම ගියානේ කියලා. ඔන්න ඉතින් නරකට විස්සෝප වෙනවා. ඉතින් අර කොල්ල ඇවිල්ලා කියන කමක් නැහැ මට තේරුණානේ බැලුම අර යනවා පේනවනේ. දුන්නා වගේ තමයි කියලා කියනවා. ඉතින් අන්න බැලුම අර ඉහළට අදින සංයෝජන නිසා අන්න මිදිලා උඩට යනවා. එහෙම නැත්තම් සාමාන්‍ය ඔය වාතයේ බැලුම් පිරෙවුවහම ඒ වාතය එකම ප්‍රමාණය වුණත් බැලුමේ බරට පහළට ඇවිල්ලා වැටෙනවා. තවත් විශේෂිත වායුන් තියෙනවා ඒවා පිරෙවුවහම ඒවායේ තියෙන සංයෝජන වලට අනුව මේක නිකන් බර වෙලා පොළොවටම හැදෙන සුළු ගතියකුත් තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඔන්න ඒ වගේ ස්වභාවයක් මේ හිත තුලත් මේ විදිහේ සංයෝජන වීමක් මේ හිත තුලත් තියෙන බව තමයි මේ ධර්මයට අනුව සඳහන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පහළට අදිනවා කියලා පෙන්නුම් කරන්නේ ඔය අපාය භූමි හතර. නිරය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, යක්ෂ. ඔන්න ඔය කියන අපාය භූමි හතරට තමයි පහළට අදිනවා කියලා පෙන්නුම් කරන්නේ. එලාට මනුස්ස ලෝකෙ වගේම ඔය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක දිහාවට අදින ඇදීමකුත් තියෙනවා. ඒවා පෙන්නුම් කරන්නේ යම් කිසි විදියක ඉහළට අදින සංයෝජන විදියට. පහළට අදින දේවල්, ඉහළට අදින දේවල් උද්ධං අදෝ. එතකොට ওই විදිය අදහසකින් ඉදිරිපත් වෙනවා. මෙතන මෙතන අපි ගත්තොත් මේ පහළට අදින දේවල් අඳුන්නනවා ඕරම් භාගීය සංයෝජන කියලා. ඉහළට අදින දේවල් අඳුන්නනවා උද්ධම් භාගීය සංයෝජන. මේ පහළට අදින සුළු කියන අදහස තමයි, ඉහළට අදින සුළු කියන අදහස තමයි. එතකොට පහළට අදින ඒවා විදිහට පෙන්නන්නේ මොනවද බලාගන්න. මේවා ටික වටින දේවල් ටිකක්, වටින ස්වභාව ටිකක් මේ පෙන්නුම් කරන්නේ. මොනවෑන්ද පහළට අදින්නේ කියලා අන්න කියන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. මෙන්න මේ කියන පහ පහළට අදින සුළු ස්වභාවයක් කියලා පෙන්නුම් කරනවා. ඊළඟ ඉහළට අදින සුළු ස්වභාවය විදිහට පෙන්නන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඔය භාවනා කරනකොට සමාධියට කැමති ස්වභාව, ඒ වගේ දේවල්. ඊට පස්සේ අර හිස් තැනට කැමති ස්වභාව වගේ දේවල්, මානේ, උද්ධච්චකම, උද්ධච්ච බව, අවිද්‍යාව වගේ මේ දේවල් ඉහළට අදින දේවල් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දැමි 10ක්, සංයෝජන 10ක් මේ දහමට අනුව පෙන්නවා. ටිකකින් උඩට ඇදගෙන යන්න උත්සාහ කරනවා. තවත් ටිකකින් පහළට ඇදගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ උඩ යට සංයෝජන උද්ධං අදෝ සබ්බදී විප්පමුත්තෝ. මෙන්න මේ උඩ යට සැමතැන්හි මිදෙන ලද ස්වභාවයක් මේ තැනත් ඇතුළ තියෙනවා. අර යටින් වගේම උඩිනුත් මිදිලා අපාය භූමිය වලට අරගෙන යන ඒවැන් වගේම අර විදිහේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම වලට දිහාවට අදින ඒවැනුත් මිදිලා අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ තැනත් ඇතුළ තියෙනවා. අයමගමස්මීති අනානුපස්සී. මේ මම වෙමි කියන දැඩි ගැන්මක්, මේ විදිහේ ගැනීමක්, දැකීමක් මේ තැනත තුළ නෑ. නොකත් වැදගත් දෙයක් විශේෂයෙන් අර සංයෝජන තුළ අපි අහලා තියෙනවා. දැන් මේ සක්කාය දිට්ඨි කිව්වහම ඔය මම වෙමි කියන ගැන්මට අදාළ දෙයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. හැබැයි මේ මම වෙමි කියන ගැන්ම මේ පහළට අදින දේවල්ම විතරක් නෙමෙයි. ඔය සක්කාය දිට්ඨියම විතරක් නෙමෙයි. ඒක මිදුනත් ඒකෙන් මිදුනත් යම් කිසි පමණකට ඡායාව වගේ හරි මම වෙමි කියන ගැන්මක් රහත් වෙනකම්ම තියෙනවා. දැන් සෝවාන් වෙන වෙලාවේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසෝයි කියන තුනනේ බිඳෙන්නේ. හැබැයි ඒක බිඳුනට තව හතක් ඉතුරුයි. කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා. එතකොට මාන, උද්දච්ච වගේ දේවලුත් මෙන්න මේ මම වෙමි කියන ගැන්මට අදාළ සම්බන්ධ දේවල්. එතකොට අර ප්‍රධාන දේ බිඳිලා ගියත් යම්කිසි හැවනල්ලක් වගේ මේක ඉතුරු වෙලා තියෙනවා. ඒකින් හින්දා අපිට අර එක අවස්ථාවකින් විතරක් මේක කැඩෙනවා කියලා පෙන්නන්න අමාරුයි. අර ප්‍රධාන දේ බිඳුනත් ඡායාවක් වගේ මේක ඉතුරු වෙලා තියෙනවා. මේ වගේ කට්ටියට පුළුවන් අර මානෙ වගේ දේවල් තාම පවතිනවා. උද්දච්චය වගේ දේවල් තාම පවතිනවා. ඒවට අනුව ප්‍රතික්‍රියා දක්වනවා, ක්‍රියා කරනවා. ඒකින්ද ඔය මම වෙමි කියන ගැන්ම අපි කියන්නේ නිකන් වරපටවල් ගණනාවකින් බැඳිලා තියෙනවා නම් කීපයක් හඩලා ගියත් ඉතුරු ටික සහිතයි. ඉතින් ඒක නිසා මේ භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි කියන්නේ මේ රහත්තුණු කෙනෙක් ගැන. අර විදිහට සම්පූර්ණයෙන් මේ හිත මිදුණ කෙනෙක් ගැන තමයි කියන්නේ. මේ මම වෙමි කියන ගැන්ම මේක පහ වෙලා ගිහිල්ලා තියෙනවා. තවදුරටත් එහෙම දෙයක් නැහැ කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් අන්න කෙනෙක් සතුටින් ජීවත් වෙන්න කැමති නම් කෙනෙක්ගේ හිත තුළ සැනසීමක් ඇති කරගන්න කැමති නම් ඒ කෙනාට කරන්න තියෙන එකම වැඩේ තමයි මේ මම වෙමි කියන ගැන්ම දුර්වල කිරීම. යම් යම් පමණකට දුර්වල කරනවාද ඒ පමණට සතුටක් විවේකයක් ඒ කෙනාට ඇති කරගන්න පුළුවන්. අසීමිත දුක්, වෙහෙස, පීඩාකාරී ස්වභාව දරා ගන්න බැරි හැඬුම් වැළපීම් එනවා නම් තේරුම් ගන්න පුළුවනි. ඉතින් මම වෙමි කියන දැඩි ගැන්මක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කෙනා හිතනවා නෑ නෑ එහෙම නෑ, මේ ප්‍රශ්නේ නිසා තමයි මේක වුනේ කියලා. ඉතින් ප්‍රශ්නේ නිසා ඔච්චර දුක් ගන්න හේතුව මොකද්ද? අර මම වෙමි කියන දැඩි ගැන්ම. ඒක නිසා අපි යම් යම් පමණට මම වෙමි කියලා දැඩි ග්‍රහණයක්, දුකක් ග්‍රහණයක් තියෙනවද, ගැන්මක් තියෙනවද, ඒට සාපේක්ෂව දුකක්, වෙහෙසක්, පීඩාවක් අපි අත්දකිනවා. ඉතින් එන්නේ තම තමුන්ගේ ජීවිත දිහා බලලා තම තමුන් මේක අත්දකින්නේ මොන වගේ වෙහෙසකාරී මට්ටමකටද කියලා දැක්කොත් අන්න ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක්, දර්ශකයක් තම තමුන්ගේ හිත තුළ තියෙන දැඩි ගැන්ම නැත්නම් මම වෙමි කියන ගැන්මේ ප්‍රමාණය අඳුරගන්න. ඒක නිසා අන්න ඒ ගැන්ම දුර්වල කිරීම තුළින් තමයි මේ කී විදිහේ විවේකයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඒක ක්‍රමානුකූලයි. එක දවසකින් කරගන්නත් බෑ. කාලය තිස්සේ ක්‍රමානුකූලව යෙදීම තුළ, උත්සාහ කිරීම තුළ අන්න ටිකෙන් ටික මේක දුර්වල කරන්න පුළුවන්. ඉතින් ඔය යම්කිසි කෝට් එකක වගේ සඳහන් වෙලා තිබුණා මේ මම වෙමි කියන ගැන්ම මේ විදිහේ නඩත්තු කරන්න දරන උත්සාහය. ඒක දුරු කරපු දවසට අන්න එදාට ඇත්තටම ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන් කියලා. ඒ වෙනකන් තියෙන්නේ අර මොකද්දෝ නැති දෙයක් පෝෂණය කරන්න, නැති දෙයක් හඹාගෙන යන්න දරන උත්සාහයක්. එතකොට අපි හිතුවත් කල්පනා කරොත් මේ නැති දෙයක් පෝෂණය කරන්න උත්සාහ ගන්නවා නම්, නැති දෙයක් හඹාගෙන යන්න උත්සාහ ගන්නවා නම්, ලැබෙන්න තියෙන එකම දේ තමයි ඉතින් වෙහෙස පීඩාව. වෙහෙසක් පමණක් ඉතුරු වෙනවා. මොකද එහෙම දෙයක් නොතිබුණු නිසා. මේක පෝෂණය කරන්න කොච්චර උත්සාහ ගත්තත් එහෙම දෙයක් නැත්තම් ඉතින් කොහොමද පෝෂණය කරන්නේ? නේද? ওই සමහර ආදර සම්බන්ධතා වගේ. මරීගෙන නැහීගෙන ඒක මැත්තේම වැළපෙමින් කරගෙන යනවා. අන්තිමට බලනකොට දුකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පස්සේ ඉතින් කට්ටිය කියනවා ඉතින් ඔය නොතිබුණු දෙයක් තමයි මේ, නොතිබුණු බැඳීමක් තමයි මේ හදන්න ගිහිල්ලා තියෙන්නේ. ඒක හින්දා තමයි මෙච්චර මේ දුකක් වින්දේ කියලා. මේ ඒ වගේ ක්‍රියාවලියක් තමයි මෙන්න මේ මම වෙමි කියන ගැන්ම. ඒක මේ විදියට ප්‍රහාණය වෙනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන් ඉදිරිපත් කරන්නේ. අන්න ඒ වගේ විමුක්ත වුණු කෙනෙක් මේ ඕඝය, මේ ජලකඳ තරණය කරපු බව, ඒ වගේම පෙර යම් දෙයක් වීදේ ඉක්මවපු බව, අලුතෙන් පුනර්භවයක් ඇතිවන සුළු ස්වභාවයක් නැති බව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ප්‍රකාශ කරනවා. එතකොට මේ පෙර යම් දෙයක් වීද ඒ ඉක්මවීය කියන අදහස හොඳයි. හොඳ. මොකද දැන් අර ස්වාමීන් වහන්සේ මේ චරිතට අදාළ මේ කතාවට අදාළ ස්වාමීන් වහන්සේ අරගෙන බැලුවොත් මේ පෙර යම් බලපෑමක් නිසා තමයි මේ විදිහේ කයෙන් ඒ විදිහේ විකෘති ස්වභාවයක් ලැබිලා තියුනේ. එතකොට ඒ කර්ම ශක්තියින් අර මම මුලින් සඳහන් කරපු විදිහට අපේ පිටිපස්සේ හඹාගෙන එනවා. ඒවා ඇවිල්ලා ඒ විවිධ බලපෑම් දුර්වලතා ඇති කරනවා. ඉතින් ඒ වගේ දෙයක් ඉක්මවනවා කියන එක මේ සංසාර ගමන පුරාවට ගිහිල්ලා කරන්න අමාරු දෙයක් කියලා කිව්ව හැකියි. මොකද අර කොච්චර කරත් නැවත නැවත ඒ දේහි බලපෑම අපේ පිටිපස්සේ එන ස්වභාවයක් තියෙනවා. දැන් ඔය යම් යම් ඔය ධම්මපදේ එහෙම ඔය කතාවල තියෙන්නේ ඒ සමහර කෙනෙක් ඒ යම් සිදුවීමක් නිසා පිරිසක් විසින් ගෙලවැල දාලා ඝාතනය කරනවා කියනකෝ. මේ විදිහේ ඝාතනය කිරීමක් සිද්ධ කරනවා. හරිද? එතකොට ඒ ඝාතනය කිරීම වරක් වෙලා නවතිනව වෙනුවට ඒක කියන්නේ මේ සියක් වරක් පමණ මේ විදිහේ ඉරණමකට ලක් වෙලා තියෙනවා. අතීතේ තමන් විසින් කරපු ඒ වගේ අනුරූප කර්මයක් නිසා. හැබැයි සියවර කියන්නේ මේ මනුස්ස උප්පත්තියක මේ කර්මයේ ෂය වෙන කොටස. හරි ටික නෙමෙයි මේ කියලා. ඒ කියන්නේ සියවරක් ගෙලවැල දා ගැනීමක් වගේ ඒ වගේ දෙයකින් මරණයට පත්වීමක් මේ මනුස්ස ලෝකේ ජීවෙන වලිග කොන විදියට තමයි පෙන්වන්නේ. හරි කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ අර විදිහේ නිරය වගේ ස්ථානවල වෙන්න පුළුවන්. එතකොට අර එකවරක් මැරුවට සිය දහස් වරක් නැවත නැවත ඝාතනය වෙන්න සිද්ධ වෙනවා. මේ විදිහේ ඉර නමකට ලක් වෙන සිද්ධ වෙනවා. එතකොට හරි අසාධාරණ ලෝකයක් කියලා කෙනෙක් කිව්ව හැකියි. වරක් මැරුවා නම් වරක් මරණයට ලක් වෙලා මිදෙන්න තියෙන එකනේ සාධාරණ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් එහෙම සාධාරණ දෙයක් නෙමෙයි මේ කර්ම ශක්තියන් කියලා කියන්නේ. එතකොට අර නැවත නැවත ජීවිතේ අඳුරු කරමින් මේ විවිධ පැතිකඩ දුරල කරමින් හඹාගෙන එන ස්වභාවයක් මේවා තුළ තියෙනවා. එතකොට අපේ ජීවිතවලත් යම් යම් දුර්වලතා මතුවෙලා ඇවිල්ලා තියෙනවද? අර විදිහට යම් ආබාධවලට මුහුණ දීලා තියෙනවද? අසනීප, රෝගාබාධ වගේ දේවල්, නැත්නම් කායික ආබාධ දේ වගේ දේවල්, ඔය වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවද? ඉතින් ඒවා ඔක්කොම අර පෙර යම් දෙයක් තියුණාද, ඒකේ ශේෂය තමයි. ශේෂය brought forward. එහෙම එහෙම දිගට දිගට යනවා මේ ක්‍රියාවලිය. ඉතින් ඔය කර්මය ගැන ඕනතරම් බණ අහලා ඇති. මේක ගැන ලොකුවට කතා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එසේ නමුත් මේ කියන්න උත්සාහ ගන්නේ මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරන්ට වගේම තව කාට කාටත් අපි හැමෝටත් මේ යම් යම් දුර්වලතා ඇවිල්ලා තියෙනවද, අපහසුතා මුහුණ වලට මුහුණ දෙනවද, යම් ආබාධ තියෙනවද, ඒ සියල්ල මෙන්න මේ විදිහේ යම් කිසි වූ කර්ම ශක්තියින් සහ ඒ අදාළ යම් යම් දේවල් මේවා පිටිපස්සේ තියෙනවා. ඉතින් ඒවායින් මිදෙනවා කියන එක ලේසි නෑ. මේ පෙර යම් දෙයක් වීද ඒ ඉක්මවනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒ ඉක්මවීම තමයි ප්‍රතිපදාවක්, භාවනාවක් බවට පත් වෙන්නේ. ඒක ටිකෙන් ටික ක්‍රමානුකූලව යෙදීම තුළ අන්න ඒ ඉක්මවන ප්‍රොසෙස් එකේ තමයි එතකොට ඒකේ නා ඉන්නේ. ඒ ඉක්මවීම ටික ටික තමන් තුළ ක්‍රියාත්මක කිරීමක් තමයි මේ භාවනාවක් කියන්නේ. ඒක ඉතින් ටිකක් වෙහෙස පීඩාවෙන් නමුත් කරගෙන යන්න ඕනේ. මේ විදිහට උත්සාහ කරන්න ඕනේ. දැන් ගෙවල් දොරවල් වල ඉන්න කට්ටියට වගේම මේ වගේ භාවනානුයෝගී පිරිසක් ඉන්න පරිසරයකට ආපු කාට කාටත් අන්න ටිකක් උත්සාහයෙන් කළ යුතු යම් කාලයක් ගත යුතු දෙයක් තමයි ඕක. එහෙම යෙදිලා උත්සාහ කළා යම් කාලයක් අරගෙන ටික ටික මේ කී දේ ඉක්මෝලා යන්න පුළුවන් හැකියාවක්, ශක්තියක් අපිට ඇති කරගන්න පුළුවන්. මේ කර්ම ශක්තියින් ඒ වගේ දේවල් මේ තමන්ගේ තියෙන ආබාධ දුර්වලකම් මේවා ඉක්මවන ප්‍රතිපදාව ඉතින් ක්‍රමානුකූලයි. අර පෙර ශේෂයක් තියෙනවාද, ඒකට අනුව පුනර්භවයක් නැවත නැවත ලං වෙලා එනවා. එතකොට මෙතන සඳහන් කරන්නේ අතින්න පුබ්බන් පුබ්බං අපුනබ්භවාය. මේ විදිහට පෙර යම් දෙයක් තුනද ඒකත් ෂය වුණා. පුනර්භවයක් ඇති වෙන ස්වභාවයක් තුනද ඒකත් ෂය වුණා. ඔන්න ඒ කියන අදහස තමයි මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි හිතමු, කල්පනා කරමු, දැන් සතිමත් පුහුණුව කරගෙන යනකොට ඔන්න යම් වෙලාවකදී කාලයක් කරනකොට යම් මට්ටමකදී අන්න කෙනෙක් දකිනවා මේ හුස්ම වාඩි වෙලා ඉනකොට නම් මේ හුස්ම, එහෙම නැත්නම් ඇවිදිනකොට නම් මේ පතුල, මෙන්න මේ කියන අරමුණ තියෙන බව නම් හැබෑව. බැලුවොත් හුස්ම පේනවා, බැලුවොත් පතුලට අවධානයක් ගන්න පුළුවන්. හැබැයි අන්න ඒකේ අවධානය රැඳෙන ස්වභාවය අඩු වෙලා මේ හිතට ඒක ආකර්ෂණය වෙන්නේ නැහැ තව දුරටත්. ඔන්න විදිහේ තත්වයක්, ඔන්න විදිහේ කමටහන් අත්දැකීමක් යම් වෙලාවකට අපිට අහන්න ලැබෙනවා. මේ බැලුවොත් හුස්ම පේනවා, බැලුවොත් පතුල දැනෙනවා. හැබැයි මේ හිත නිකන් ඒක හඹාගෙන යනවා වෙනුවට විවේකෙන් සිහියෙන් ඉන්න බව මේ කෙනා ප්‍රකාශ කරනවා. අන්න එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? මේ පළවෙනුවටම ෂෙයර් වෙන්නේ, ඉක්මවන්නේ මේ ගත්ත කාමටහන් අරමුණ. මෙහෙම දෙයක් තියෙනවා. මේක ප්‍රතිපදාවේ අවධියක්, ඉදිරියක් කියලා අපිට කිව්ව හැකි. නර ගත්තා වූ කාමටහන ඉක්මවනවා. ඒක ඉක්මවලා මේ කෙනා ගෙහිත පරිණාමය වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහේ මේ ගත්ත කමටහන ඉක්මෙව්වා කියන එක, ඒ කමටහන ෂය කරා කියන එක අන්න භාවනාවේ දිගට යෙදීගෙන යනකොට මේ ලෝකයේ විදියට හඳුන්වන මේ ආයතනවල ඉතුරු අරමුණු වලටත් ක්‍රමානුකූලව සිද්ධ වෙන්න පටන් ගන්නවා. මුලින් වෙන්නේ කමඨහන ඉක්ම වීම. ඒක ෂෑවීම තමයි මුලින් වෙන්නේ. හරි, ඊළඟට ඔන්න යම් යම් දේවල් ඉස්මතු වෙවි එන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඔය සිතුවිලි කෑලි කෑලි සිය දහස් ගණනක් නිකන් අර වෙඩි උණ්ඩ වගේ ගලාගෙන 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 එන්න ගන්නවා. එතකොට ඉතින් ඒ ෂෑවීම තමයි ඔය පේන්නේ. හැබැයි ඉතින් ගොඩ දෙනෙක් ඒක දරාගෙන ඉන්න කැමති නෑ. ඒකට මුහුණ දෙන්න කැමති නෑ. එකෙනා කියනවා මේ මේ මට හුස්මට අවධානය ගන්න බැරි වෙලා ගියා, මේ හිතවිලි වලින් හරි බාධයි කියලා. නෑ, ඒ හුස්ම ගෙවිලා යම් කිසි විදියක මේ හිතවිලි ෂය මේ වෙමින් පවතින වෙලාවක් මේ තියෙන. ඒ ෂය වීමට ඉඩ දීම තමයි පරිණත පුහුණුකාරයෙක්ගේ වගකීම විය යුත්තේ. ඒ දේවල් නැවත නැවත එන්න පටන් ගන්නවා. ඒවා එනකොට ඒවට ගෙවෙන්න දෙන්න ෂය වෙන්න දෙන්න. ඒකත් එක හටන් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ හටන විසින්ම අපි ඒකට තවත් පණ දුන්නා වෙනවා. අපිම තමයි පණ දෙන්නේ, අපිම තමයි ශක්තිය දෙන්නේ හටන් කිරීම තුළ. අපේ ඔය සතිපාසලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයා අවුරුදු 8යි ඒකට එනකොට. දැන් අවුරුදු 8 ඉඳලා තව අවුරුදු 4ක් විතර ගෙවිලා ගිහිල්ලා. දැන් අවුරුදු 12ක් විතර මං හිතන්නේ කෙල්ලට. හැබැයි මට තාම මතක නිකන් අවුරුදු 8යි වගේ. දැන් මාසෙකට දෙකකට කලින් මම කියලා මොකද්ද මේ ළමයාට මේ අවුරුදු 8යි නේද කියලා කිව්වහම මේකට පුදුම ලැජ්ජාවක් ආවා. අර සූම් එක පලාගෙන යනවා තව පොඩ්ඩෙන්. මොකද මේ හාමුදුරුවෝ මේ අවුරුදු 12 මට අවුරුදු 8යි කිව්වා කියලා. දැන් අර ඉනිෂියල් මතකේ තමයි තියෙන්නේ, ඒක රීෆ්‍රෙෂ් වෙලා නැහැ. අවුරුදු 8 තමයි තාමත්. අවුරුදු 4ක් ගියත් කෙසේ නමුත් ඉතින් ඒ ළමයා ඊයේ වාර්තාවක කියනවා මේ විදියට මට මේ සිටින් එකේදී වාඩි වෙලා සතිමත් වෙනකොට හිතවිල්ලක් ආවයි. ළමේ හිතවිල්ලට ඔහේ පාවෙලා යන්න ඉඩ දුන්නයි කියලා. ඉතින් එහෙම ඉඩ දුන්නහම මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට මේ හිතවිල්ල මගේ ඔළුව ඇතුලේ හිට මෙහෙට දුවලා, හිත තුල හිට මෙහෙට දුවලා ටික වෙලාවකින් නැති වෙලා ගියා. මම මේකට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්දියා කියලා මේ දරුවා කියනවා. ඉතින් ඔය කමටහන සුද්ධ කරන්න වැඩි හිටියෙට කොච්චර අමාරුද බලන්න. පුදුම දැඟලිල්ලක් දඟලනවනේ. පුදුම වෙලාවක් ගන්නවා ඒක බාරගන්න. නැවත නැවත කියනවා නෑ නෑ එම් බෑ, මෙහෙමයි වෙන්න ඕනේ, මේවා එන්න විදියක් නෑ, මේවට මුණ දෙන්න විදියක් නෑ කියලා ඔය විදියේ කතන්දර කියනවා. නමුත් අර දරුවාට තේරෙනවා අර ආපු හිතවිල්ල ඔහේ ඉන්න දුන්නහම එයා නිකන් අර බැලුමක කට ගැලෙව්වා වගේ, පුම්බපු බැලුමක් අලි අතින් අල්ලන් ඉඳලා අතහැරියා වගේ අර අහස පුරා එහෙම සූස් ගාලා ගමන් කළා. ටික වෙලාවකින් එයාගේ ශක්තිය නැසිලා බිම වැටෙනවා. ඕක තමයි ඒ ක්‍රියාවලිය. එතකොට අර ෂැවීම වෙන්නේ එන්නේ ආකාරයට. අපි මේකට අඟට අඟ තියලා හටන් කරන්න ගත්තනේ. අන්න මොකද වෙන්නේ? අපිම තමයි මේකට ශක්තිය දෙන්නේ. එයාගේ තියෙන නැසෙනසුළු ශක්තියක් අර පුම්බපු බැලුමක් කට අතෑරියාම හුළඟ එමේ ගලාගෙන ගිහිල්ලා බැලුම එහෙමෙහි ගිහිල්ලා අර විදියට බිම වැටෙනවද? අන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි ඔය හිතවිලි හැඟීම් වල තියෙන්නේ. මේක ප්‍රතික්ෂේප කිරීම තුළ අන්න මොකද වෙන්නේ? අපි යාට පණ දෙනවා. බිම තමයි මේ අඟට අඟ තියලා හටනට ආරාධනා කිරීම තුළ අපෙන්ම තමයි එයා ශක්තිය ගන්නෙ. එහෙම නැතුව එයාලගේ එහෙම ලොකු ශක්තියක් නැහැ. හරි, අර නිකන් අර මොකක්ද අර මායාකාරයෝ 3 දෙනෙක්ගේ ද කොයිද කතාවක් තියෙන. සහෝදරයෝ 3 දෙනෙක් තමුන්ගේ ශිල්පය ඉගෙන ගන්න ගිහිල්ලා වෙන් වෙලා ගිහිල්ලා අවුරුදු 3කින් ද කොයිද නැවතත් මෙතනින් හම්බු වෙමුයි කියලා. ඉතින් හම්බුනාලු. දැන් මේ 3 දෙනාටම කුතුහලයක් තියෙනවා මේ අනිත් කෙනා ඉගෙන ගත්ත ශිල්ප මොනවද කියලා දැන හඳුනගන්න. ඉතින් එක්කෙනෙක් වැඩ පෙන්නන්න මොකද කරේ, ඒ අසල තිබුණලු ඇටකටු ටිකක් විසිරිලා මේ ඇටකටු වලින් ඇට සැකිල්ලක් හැදුවලු. එක තමයි ආගි ශිල්පය. ඊට පස්සේ දෙවැනිය මොකද කරේ, මේකට මස් පිරෙව්වලු. බලනකොට මේ වියාග්‍රේගේ ඇට සැකිල්ලක් තමයි හදලා තියෙන්නේ. දැන් වියාග්‍රේට තමයි මේ මස් පුරවලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනිය මොකද කරේ, තමුන්ගේ ශිල්පේ පෙන්නන්න අර වියාග්‍රයට පණ දුන්නලු. අනේ යාට පුළුවන් ඒ විදිහේ දෙයකට පණ දෙන ශිල්පයක් එයා හඳුනගෙන තියෙනවා. ඉතින් මොකද උනේ, අරු පැනලා ඉතින් 3 දෙනාම කාල දැමීම තමයි සිද්ධ වෙන දේ. මේක තමයි යථාර්ථය. ඒක නිසා මේ දේවල් වලට පණ දෙන්නේ අපිම තමයි. පණ දුන්නාට පස්සේ ඔන්න පැනලා කෑවට මඩා වැළපිලා වැඩක් නැහැ. ඔන්න ඔය කී යථාර්ථයක් මේ හිතවිලි වල මේ හැඟීම් වල තියෙනවා. ඉතින් අර ළමයා කියන විදිහට මේ කමඨාන් සුද්ධ කිරීමට අනුව මේකට තම තමුන්ගේ හිත තුල මෙහෙට මෙහෙට ඔහේ ගමන් කරන්න දුන්නොත්, මේකත් එක නොගැටි ඉඳියොත් අන්න මොකද වෙන්නේ, සුළු කාලයකදී මේක ගෙවිලා යනවා. නැවත නැවත එන්න පුළුවන් ඒ හා සමාන සිතුවිලි. නැවත නැවත ගෙවෙන්න දෙන්න ඕනේ. එතන ප්‍රතිපදාව වන්නේ මේ අපිම පණ දීලා අපිම නහගන්න දේවල් තමයි මේ දේවල්. ඒවත් එක්ක නොගැටි ඒවට නොහේ යන්න දුන්නොත් මන් තේරෙනවා මේ මොන මොන ශක්තියින් වුණත් මේ අය ගෙවීමක් අහවරවීමක් තියෙනවා. මේ ගෙවීම අහවරවීම යම් කිසි විදියක ඉවසීමෙන් දැකිය යුතු දෙයක්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපේ ජීවිතවලත් නොයෙකුත් පුද්ගලයා ඉන්න පුළුවන්. මොනවා කරත් සමහර වෙලාවට වෙලේම එන්නේ අපිට වෙහෙස පීඩාව දෙන්නම තමයි. කොයි විදිහට ගනුදෙන කරන්න හැදුවත් ප්‍රශ්නයක් තමයි ඇති කරන්නේ. ඒ වගේ කෙනෙක් ඉස්සරහා යම්කිසි විදියක නිහඬ වීම උපේක්ෂා වීමම තමයි ක්‍රමවේදී. එයාගේ ශක්තිය එයාටම නසා ගන්න දෙන්න ඕනේ. අඟෙන් අඟ තියලා හටන් කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේ ගෙවෙන්න දෙන ක්‍රමවේදයක් අපිට මේ එදිනෙදා ජීවිතයේ පුද්ගලයන් සම්බන්ධවත් කරන්න පුළුවන්. මේක තමයි ලාභම ක්‍රමවේදේ. එහෙම නැත්නම් මේ දේවල් එක ගැටෙන්න ගියාම එකක් කරොත් දෙකක් ඔන්න යා කරනවා. දෙකක් කරොත් හතරක් කරනවා ඊළඟට. ඉතින් ඕක තමයි ක්‍රමවේදේ. ඕක තමයි ඒගොල්ලන්ගේ හැටි. රංගටංග තිබ්බට පස්සේ ඒක පුදුම එනර්ජි එකක් බවට එතනටට පත් වෙනවා. දැන් සමහර වෙලාවට ඔය බැනලා ඊමේල් ලියන කට්ටිය ඉන්නවනේ. ඔය මම ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ තිබියක්. ඊට පස්සේ ඔය විවිධ ආයතන වල තියෙනවා. රොකෝමලට කොපි කරලා මේ කාට හරි බැනලා ඊමේල් එකක් දානවා. ඔකට එකපාර රිප්ලයි කරා කියන්නකෝ ඊළඟට මොකද වෙන්නේ. ඊළඟට මේ තව රිප්ලයි දෙකක් එනවා. හරියට වැඩි විස්තර සහිතව කියවගෙන එවනවා. තව අලුතෙන් චෝදනා ටිකක් කරලා එවනවා. ඉතින් ඒ වගේ ඒවට සම්බන්ධ නොවීඳීමම තමයි ඇඟට ගුණ. ඔය ඊමේල් එකට රිප්ලයි නොකර ඉඳියොත් අන්න මොකද වෙන්නේ, ඒ මනුස්සයා නිකන් අර පිරිස ඉදිරියේ සවුත් වෙලා එයාම ටාටරෙලා නියමේ නතර වෙන එක තමයි වෙන්නේ. ඔය කියන ඒවා කවුද අප්පා ගණන් ගන්න? ඕවා ගණන් අරගන්න වෙලාවක් කලාවක් කාටද තියෙන්නේ? ඒක නිසා අන්න මේ විදිහේ ගෙවීමකට ඉඩ දෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්නේ යන්නේ? අපි මේ හරි පර්ෆෙක්ට් නේ. කවුරුත් එහෙම මට දොස් කියන්න බෑ. මගේ චරිතයට ඒක කැළලක්. මම මේ හරියට කරපුවාම කරපු එක වෙන කෙනෙක් ඒකේ ඇද දකින්නට කැමති නෑ. මං එහෙම එකක් කරේ නෑ කියලා ওই විදිහට එක්කෝ මේ බොරු චෝදනාවක් කළා දෙන එක්කෝ මේකේ මගේ උත්සාහයට කැළලක්, මේක මම අවංකව කරපු වැඩේට කැළලක්, මම මේ මට මේ විදිහේ කෙනෙක් දොස් කියන්න බෑ කියලා අන්න මොකද වෙන්නේ? අර අර මහා ඝට්ටනයක් ඇති කරගන්නවා. ඔය වගේ කට්ටියට වෙන වැඩ නෑ. ඊමේල් ලියන එක විතරයි ඒගොල්ලන්ගේ ජොබ් එක. ඉතින් ඕවට රිප්ලයි කර කර ඉන්නවා කියන්නේ වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. නෑ, ඕක මම අවුරුදු ගාණක් වැඩ කරලා ඉගෙන ගත්ත කතන්දරයක්. ඒවම කරන්න බලාගෙන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට ඊමේල් ලිය ලිය ඉන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ දවසට. හොඳම වැඩේ තමයි ඔය දැක්කේ නෑ වගේ, අදාල් නෑ වගේ තමුන්ගේ වැඩේ කරගෙන යනවා නම්, අවශ්‍ය දෙයට අවධානය දෙනවා නම් අන්න ඒ ක්‍රමවේදෙට පුළුවනි මේ දේවල් ප්‍රහාණය කරන්න. එතකොට අර අනවශ්‍ය පුද්ගලයෝ ඒ වගේ දේවල් දුරින්ම දුර වෙලා යන ස්වභාවයක් ටිකෙන් ටික මතු කරගන්න, ඒ විදිහේ ගෙවීමක් ඇති කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට ශක්තිය දීලා අඟින් අඟ තියලා හටනට යා යුතු නෑ. ඔය වගේ මීමෝ එක. ඒක නිසා අනේ විදිහේ ගෙවීමක්, ඒ ගෙවීමකට ඉඩක් ඇති කරගන්න. අපි හිතමු අපිට කැලලක් වුණා, අපි කරපු අවංක උත්සාහයට මේ කෙනා බාධා කරා, මට මේ විදිහේ චෝදනා කරා කියලා ඔය වගේ මතුවලා තියෙන දේවල් ඔය ඔක්කොම නිකන් අර මම වෙමි කියන දැඩි ගැන්ම තමයි තියෙන්නේ. මම වැඩක් කරොත් පර්ෆෙක්ට් තියෙන්න ඕනේ. වෙන කෙනෙක් ඒකට දොස් කියන්න බෑ. මගේ කට්ටියට ආරවුලක් ප්‍රශ්නයක් එන්න බෑ. මගේ වැඩක අඩුපාඩු තියෙන විදියක් නෑ. මේ අහිංසක මට මේ විදියට ප්‍රශ්න දාන්න බෑ. මේ වාක්‍ය වල ඔක්කොම තියෙන්නේ මොකද්ද මේ? ඉතින් මම වෙමි කියන ගැන්ම තමයි ඔය තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියුණත් මොකද අප්පා කියලා ඉන්න පුළුවන් නම් කාලය විසින් අපගේ නිවැරදි බව අනිවාර්යයෙන් ඔප්පු කරනවා. මේකයි සැකයක් තියාගන්න දෙයක් නැහැ. මේ පොඩ්ඩක් වලවල වල වැටි වැටි යන ගමනක් තමයි මේක. වලවල් නැති කාපට් කරපු පාරවල් හොයන්න ගියාම ඕක නොවන පැත්තට තමයි යන්නේ. මේක නිසා මේ ලෝකේ ওই විදිහේ ගොඩක් දේවල් තියෙනවා. ඒවත් එක ගැටෙන්න ගියොත් ඒකම අපි ඒකටම ශක්තිය දීලා අපිවම නසා ගන්න සුළු ක්‍රමවේදයක් තමයි. මේකින්ද මේ අතීතේ දේවල් ගෙවෙන ක්‍රමවේදය තමයි. අන්න පොඩ්ඩක් ඉවසීමෙන් මේවට මුහුණ දෙන්න. ගෙවෙන විදිහට අනුග්‍රහ කරන්න. තව ඇති වෙන විදිහට නෙමෙයි. ඉතිවිල්ලක් ආවත් ඒක ගෙවෙන්න ගෙවෙන විදිහට අනුග්‍රහයක් කිරීම තමයි ක්‍රමවේදය. අවුරුදු 8ක ළමයා ඒ කමටහන සුද්ධ කරලා දෙනවා. වැලීටියොන්ට බැරි වුණාට. ඒක තමයි යථාර්ථය. ඒවා නිකන් අර හුලම් පුරවපු බැලුමක් වගේ දෙයක්. අට අතෑරියම් සූස් ගාලා මේක මෙහෙ මෙහෙ ගමන් කරලා ආන ටික වෙලාවකින්ම බිම වැටෙනවා. වැටෙන කයිවසගෙන ඉන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ආයතනයකට වගේ ඇවිල්ලා ඔන්න පිස්සේ පිහාට් එක හොඳ දඟලගෙන එනවා. දඟලගෙන හැම ඌත් එක ගැටෙන්න යන වෙනකොට ඌට පොඩ්ඩක් නටන්න දෙන්න ඕනේ. නටන දුන්නට පස්සේ නටලා නටලා ඌම විනාශ වෙලා යන හැටි දැක දැනගන්න පුළුවන්. අර ජූතකයට වුණා වගේ නේද? ජූතක බමුණට වෙන්නේ ඒකනේ. හොඳ මේසයක් ඇරලා බුෆේ එකක් ඇරලා කාපන් කියලා දෙනවා. ඌ කාලම මැරෙනවානේ. ඒ විදිහේ ඉවසීමක් තියෙන්න ඕනේ වගේ දෙයකට. එහෙම කොහොමද කරන්නේ උඹ මේ දරුවන්ට සලකලා තියෙන විදිහ කියලා ඌව දඬු කඳේ ගහන්න යන්න හොඳ නැහැ. ඌට දෙන්න ඕනේ හොඳට කන්න. කන්න දුන්නාම කාලම ඌ මැරෙනවා. හොඳට වේදිකාව හදලා දෙන්න ඕනේ නටපන් කියලා. නටගෙන යනකොට රෙද්ද ගැලවිලා වැටෙනවා. එච්චරයි. මෙතනින්ම ගෙවිලා ගියා. ඒක අනවශ්‍ය කර්ම රැස් කර ගැනීමක්වත් අර කෙනෙක් එක ගැටිලා අපේ ශක්තිය නසා ගැනීමක්වත් නෑ. මේ වෙනුවට අන්න වැඩේ ස්වභාව ධර්මයට අනුව සිද්ධ වෙනවා. හරි, ඒක පොඩ්ඩක් කාලේ මැජික් එක තමයි තියෙන්නේ, ටයිම් ෆැක්ටර් එක. මෙන්න පොඩ්ඩක් ඉඩක් දීලා තියෙන්න ඕනේ. ඉන්නකොට තේරෙන ඔන්න කාලය විසින් මේ බ්‍රහෝ ප්‍රශ්න විසඳනවා. පර්ෆෙක්ට් විදියට විසඳනවා, අඩුපාඩු නැතුව විසඳනවා. මේ විසඳන්න පොඩ්ඩක් ඉතින් ඉවසගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කෙසේ නමුත් මෙන්න මේ ගෙවෙන ශිල්පය ඔහොම තමයි. ඒකට සාදර වුණොත් අන්න මේ අතීතය පෙර පෙර වූ දේ ඉක්මවන්න පුළුවන්. දැන් පහුගිය දවසක කොල්ලෙක් ඇවිල්ලා ඉන්දියා ඌ මේ කවදාවත් ලොවෙත් භාවනා කරපු එකෙක්වත් ඒ වගේ අදහසක්වත් තිබුණ එකෙක්වත් නෙමෙයි. හැබැයි මූ 3 මාසයක් මම ඉන්නවා ස්වාමීන් වහන්සේ කියලා තමයි ආවේ. ඉතින් මං ඇහුවා ඇයි මේ 3 මාසයක් ඉන්නේ කියලා. මේ මුකුත් උත්තරයක් නැහැ. ඊට පස්සේ තව ටිකක් කතා කරලා ලියාපදිංචිය කරලා මේ ටික ඉවරලා නැවතත් මං ඇහුවා, දැන් ඔයාට මොකද මේ වගේ දෙයක් කරන්න හිතුනේ කියලා. කවදාවත් මේ විදිහේ අදහසක් නැති කෙනෙක් ඇයි මේක පාට මේ වගේ දීර්ඝ කාලයක් ඉන්න හිතුනේ කියලා. ඉතින් මේක නිකන් අර මාවට ඇඟිල්ලෙන් පොලව හාරනවා දැන්. මේ කියන්න ස්වාමීන් වහන්සේ කියන්නද කියන්නද කොක් කියපයි ඉතින් කියනවා නම් කියලා. දැන් සෝගෙන ස්වාමීන් වහන්සේ මා මේ අයියා කෙනෙක් ඉන්නවලු මන් දන්න. ඒ කෙනා මගේ අඳහන බැලුවලු. අඳහන බලලා කිව්වලු ඉතිරි මාස කීපේ වාට හොඳ නෑ, බරපතල සෙනසුරු අපලයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒකින්ද මේ පරිස්සම් වෙන්න ඕනේ කිව්වලු, පින් අතේ වැඩ කටයුතු කරගෙන භාවනා කරගෙන ඉන්ජියෝ තමයි හොඳ කිව්වලු. මේ ඒ අයියාම තමයිලු මෙහෙ මට හොයලා දුන්නේ. අන්න සුපිරි පොරක්. හරි, ඌ අඳාන බලලා එනවුරු අපලයක් කියලා එනවුරු අපලේ ගෙවෙන විදියට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒක තමයි වැඩේ. ඒ විදිහේ කට්ටියක් හය කරගන්න පුළුවන් නම් මේ ජනතාව භාවනා කරන්න යොමු කරගන්න පුළුවන්. ඔය වගේ දෙන්න ඕනේ, ඔය වගේ එක්ස්කියුස් එකක් දෙන්න ඕනේ. මේ නිවන් දකින්න කතා ඒ වගේ දේවල් අදාළ නැහැ ඔය මිනිස්සුන්ට. ඒවා කිව්වට හරියන්නේ නැහැ. මේ වලන්ට කියන්න ඕනේ උඹ පරිස්සම් වෙලා ඉඳපන්, ඉතුරු මාස 3 මාරාන්තිකයි, හෙනහුරු අපලයක් තියෙනවා. මම පැවිදි වෙන්න එන්න හදනකොට අපේ අම්මත් ඕක මට කිව්වද කොහෙද, මේ ඉතිරි අවුරුදු ගාණක් පුරාවට හෙනහුරු අපලයක් ඇවිල්ලා තියෙනවා, ඒකයි මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපලේ ගෙවෙන විදිහක් තියෙනවානේ. ඒක තමයි මේ ක්‍රමවේදය. අර හෙන මොකක්ද අර විෂ්ණු දෙවියන්ට හෙනවරු අපලේ ආවා වගේ තමයි නේද? ඉතින් ඒක තමයි අතාරින්නේ. මං කොහොම ඔබ නියම තැනට ඇවිල්ලා තියෙන්නේ, උඹේ අපලේ ඔන්න බලපන් හොඳටම ගෙවා ගන්න පුළුවන්. ඔය උඩ ඉන්න යෝගීන්ට අපි දෙන වද දන්නවනම්, වද කියන්නේ එහෙම නිකන් වද දෙනවා කියන බුලින් කතන්දරයක් නෙමෙයි. ඔය සාමාන්‍ය කාලසටහනේ තියෙනවා. නිකන් ඔය පැය ගන්න භාවනා කරගෙන ඉන්නවා කියන්නේ නිකන් අර මේ දැඩි දඬුවම් ඒ මාදි වට ඔය වත පිළිවෙත කියලා ඔය වැඩ පැයක් එහෙම තියෙනවා. කාලසටහන එකක් ඕක නිකන් ඔය මම කරන එකක් කියලා එහෙම වරදවා වටහා ගන්න හොඳ නෑ. එහෙම නෑ, කාලසටහනේ තියෙනවා වැඩ පැයක්. ඉතින් මොකද කරන්නේ, ඒ වැඩ පැයට මහත්ය වෙන කල්තමක් ගාගෙන ඉන්නේ කියලා ඔන්න වැලි කොට්ටයක් කරේ තියෙනවා. කිලෝ 20ක විතර වැලි කොට්ටයක් කවදාවත් මේ වගේ එකක් උහුලලා නැහැ. ඉතින් අහනවා කොහෙට ස්වංශ මේක අරන් යන්න තියෙන්නේ. කන්ද මුදුනට කිලෝමීටරයක් විතර මේක තියාගෙන නගින්න ඕනේ. ඉතින් එක දවසක් කොල්ලෙක් ඇවිල්ලා ඌ කරුමෙට හරියටම ඌ ඒ වැඩපැයේ තමයි ඌ ආවේ ඇතුළට. ඉතින් ඌ අපි එදා වැලි ඇද ඇදෙදී ඉතින් අපිත් අදිනවා, ඉතින් අනිත් කට්ටියත් අදිනවා. ඉතින් එහෙම නිකන් මේ නිකන් හැමෝම කරන වැඩ. ඉතින් අර කොල්ලටත් වැලි වැලි මේ බෑග් එකක් දුන්නා. මේකත් එක්ක ආපු එක කියනවා සම්භාවින් ආංශ මග දිගට මොනවද මුමුණ 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 ආවලු. මුමුණ මුමුණ ආවලු වැලි එක තිබ්බලු බිම, මං යනවා බං යන්න කියලා ගියාලු යන්න. මූට ඒ ආපු ආවේගෙ කොච්චරද කියනවනම් නිස්සාරණවනේ ඉඳලා කඩුවෙලටම පයින් ගිහිල්ලා තියෙන මේක. විනාඩි 40ක් යන වාහනයක ගියත් අනේ ඉතින් අර වැලිකොට්ට ඇද්දන ලාබයිනේ ඊට වැඩි ඔච්චර දුර පයින් ගියපු එකේ. ඕකට ඔච්චර දුර පයින් යන ශක්තියක් තියෙනවා නම් වැලිකොට්ට ඇදගන්න බැරිමකෝ. ඊට පස්සේ මේකා මේ කඩුවෙල ඉඳියා මාස ගාණක් නැවතිලා. කඩුවෙල සති පාසලේ. මේ ලොකු ස්වාමීන් වහන්සේට කියලා ස්වාමීන් වහන්සේ බලන්න මං ගියා නෙසරවණේට. මේ වැලිකොට්ටයක් මගේ කරේ තිබ්බයි. මං ඊට පස්සේ ඒකට තරහා ගියපු පාර කඩුවෙලටම පයින් ආවයි කියලා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් කඩුවෙලට වෙලා ඉන්දියා. පස්සේ මම දවසක් ගියා කඩුවෙල නෑ අප්පා මේ මං හිතුවා දැන් මූ තරහ වෙලා ඇති කියලා. මං ඇඳිනුවෙත් නෑ අර අපේ එහෙ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඔයා දන්නේ එක්කෙනෙක් මෙයා කිව්වා. ඔය කවුද කියලා. මෙයා තමයි අර නිස්සාරණ ඉඳලා මෙහෙට පයින් ආපු එක්කෙනා කියලා. ඊට පස්සේ අනේ අපරාධ ගැන බෑ කුඩියක් එහෙම හදලා දීලා අතු වතු ගාලා දීලා ස්වාමීන් වහන්සේ මේකේ වැඩ ඉන්න මම වතුරේකුත් ගෙනහලා දෙන්නම් කියලා උපස්ථානෙකුත් කියලා ගියා යන්න කොල්ලා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් අර මාස 3ක් නැවතින් ආපු එකාගෙත් එන උරු අපලයක් තියෙනවා. ඒක අපි සෑහෙන දුරට ගෙවන්න බලාපොරොත්තු වෙනවා. තාම සතියයි තව තියෙනවානේ සති ගාණක් තියෙනවා. මාස 3ක් කියන්නේ ලොකු කාලයක්. තාම එක සතියයි ගෙවුනේ. හරි. අන්න අපල ගෙවන ක්‍රමවේද තමයි තියෙන්නේ. අර විෂ්ණු දෙයියෝ හෙනහුරාට වැඩිය ස්මාර්ට් වෙන්න ඕනේ මම. එහෙම කොහොමද හෙනහුරා මට අපල කරන්නේ කියලා වෙනවරු අපලයක් ආපු වෙලාවක හැංග වෙලා වෙස් මාරු කරගෙන බඩකොළ කැලේකට ගිහිල්ලා බඩකොළ කකා වතුරත් නෑලුවෙක්ගේ හුද්ද බිබි ඉඳියලු. ඊටසේ අවුරුදු ගානකට පස්සේ ඇවිත් මොකද කිව්වේ හෙනහුරාට? අන්න බලපන් උඹට බැරි වුණානේ මාව අල්ලගන්න. මගේ අපල මට අපල කාලේ උඹට බැරි වුණානේ මට විපතක් කරන්න කියලා කිව්වලු. හෙනහුරා මොකද කියන හෙනහුරාකවලු ඉතින් ඔය අවුරුදු ගානක් බඩකොළ කකා හුද්ද බිබි ඉඳී ඒකම මදිද කියලා. ඒ වගේ දෙයක් තමයි මේ මාස 3කට ආපු එකටත් වෙන්නේ. අර බටකොළ කකා උජ්ජ බිබීනා වගේ වැඩක් තමයි මේකත්. මේ 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 භාවනා මධ්‍යස්ථානයකට වෙලා නැවතිලා ඉන්නවා කියන්නේ. ඒක තමයි. හාන අතීන අපල ටික ඔක්කොම දුරෙන් දුර වෙලා යනවා. ආයේ තව ගෙවෙන්න අපලයක් අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒක නිසා කාට හරි විපතක් කරන්න ඕන හොඳම දේ තමයි මොකක් හරි නනුවක් දීලා භාවනා මධ්‍යස්ථානයකට මේ වගේ ප්‍රතිපදාවක් වුණුවක් කරන දැනකට ගෙනහලා නැවැත්තුවා නම් අන්න උගේ අපල ටික ඔක්කොම ගේනවා. කරන්න තියෙන සාහසිකම අපරාධයක් තමයි කාට නමුත්. අර කවුදෝ කෙනෙක්ට මම ඉස්සර එයා භාවනා කරන්න එන්නෙම නැති කෙනෙක්. ඒ නිකන් කටෙන් භාවනා කරන කෙනෙක් එයා. ඉතින් ඔය කොහොම හරි සෙට් වෙලා ආසවයින් නැස ලංකාවට එනවා කුවම. මංකෝ අනේ හරි සෝක් එන්න එන්න. මේ ඇවිල්ලා නැවතිලා ඉන්නේ දවස් 3ක් විතර කියලා. හරි ලස්සනයි ඉතින් මේ නේචර් එක තමයි අර නේචර් ට්‍රැවල්ස් වලට තමයි කැමති. ඉතින් අපි අර සීනරි එක නිකන් මේ ගලාගෙන යන බිය පාරවල් ලස්සන ගහකොළ මේ ඔය වගේ දේවල් මේ මීදුම සහිත ඒ වටපිටාව කොච්චර අලංකාරද කියලා බොහෝ වර්ණනාවක් ගැහුවා. ඊළඟට ගුවා මේ වගේ සබහා ධර්මයක අසිරිය විඳමින් දවස් 3ක් ඉන්නේ එන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා කියන්නේ වැඩේ කියන්නේ ආවනේ. හොඳ වෙලාවට ඒ මීටිමේ සාක්ෂිකාරය දෙන්නෙකුත් ඉඳියා මේ වටපිටාවේ ස්වභාව ධර්මයේ කොච්චර ලස්සනද කියලා සාක්ෂි දෙන්න පුළුවන් දෙතුන් දෙනෙකුත් ඉඳියා. ඉතින් ආවා දවස් එක රැයයි ගෙවුනේ මේ මනුස්සයා කියනවා මට තේරුණාද මාව දාපු අමාරු. රැය පුරා මට බැන බැන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින්ද කවුරු හරි අර විදිහේ තරහකාරයෙක් එහෙම ඉන්නවා නම් මොකක් හරි අපලයක් හරි දාලා කමක් නැහැ. මේ විදිහේ වැඩකට යමු කරා නම් අන්න කර්මයේ ගේන ක්‍රමවේද තමයි ඔය තියෙන්නේ. ෂය වෙන ක්‍රමවේද තමයි ඔය තියෙන්නේ. එනහුරු අපලයකට උනත් හොඳම ක්‍රමයේ තමයි මේක. ඉතින් අර විෂ්ණු දෙයියෝ ගෙවා ගත්ත ක්‍රමයට එනහුරු අපලයක් උනත් ගෙවා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ක්‍රමවේදයකට මේ පෙර වූ පෙර යම් දෙයක් තියුණාද ඒක අහෝසි වීම ඉක්මවීම සිද්ධ වෙනවා. ලකුණ්ඩක බද්ධිය හාමුදුරුවෝ මිටියු බද්ධිය හාමුදුරුවෝ ඒ තමුන්ගේ දුර්වලතාවය ඉක්මේවා වගේ අපි අපිටත් අපේ ජීවිතවලත් ඔය තියෙන දුර්වලතා ඒ ආබාධ මේ වගේ දේවල් ඉක්මවලා යන්න තමයි අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැතු ඕක ගෙවල ඉවර කරනවා කියලා එකක් නැහැ. ලබන පාරත් ඔය දුක් ටිකම වැඩි විඳින්න වෙනවා කියලා හිතාගන්න. ආයි වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ලබන පාරත් ඔය ආබාධ ටිකම විඳින්න වෙනවා කියලා හිතාගන්න. හරි. එහෙම තමයි දේවල් වැඩ කරන්නේ. ඒක නිසා මේක ඉක්මවලා යාමක් නිසා මේක ගෙවල ඉවර කිරීමක් මේ නරක ටික අයින් කළ හොඳ ටික විතරක් තියා ගැනීමක් එහෙම එකක් නැහැ. ඒ ඉක්මවීම සඳහා යම් මගක් තියෙනවා. අපි කාට කාටත් සාධාරණ මේ දුර්ලකම් අපි කාට කාටත් සාධාරණ මේ ආබාධ මේ වගේ දේවල් ඉක්මවන්න කියන ආරාධනාව ෂෙයා කරන්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරනවා. එහෙම ආරාධනාවක් ඒ විදිහේ පුහුණුවක් කරොත් අන්න ඒ කෙනා පෙර යම් දෙයක් වීදේ ඉක්මෙව්වා අලුතෙන් ඇති වෙන සුළු ස්වභාවයකුත් ඒ තැනැත තුළ නැහැ. ඔන්න ඕක තමයි නියම සැනසීම බව බුදුරජාණන් වහන්සේ සතුටු වාක්‍යයකින් ප්‍රකාශ කරනවා. කා ඉලක්ක කළද අර මිටි වූ බද්ධිය හාමුදුරුවෝ. මේ විදිහේ සමහර විට අර සාමණේර ස්වාමීන් වහන්සේලාගේ උසුළු විසුළුවට ලක් වූ බද්ධිය හාමුදුරුවෝ. හැබැයි ඔන්න රහත් වෙලා අර පෙර කිවුණු දුර්ලකම් අඩුපාඩු ඉක්මවීම හරහා තමුන්ව සනසගෙන නිවාගෙන තියෙනවා. ඉතින් සතුටු විය යුතු අවස්ථාවක් සතුටු වාක්‍යයක්. එවැනි වූ සතුරු වාක්‍යයක් කියාගන්න අපි අපිටත් මේ අද දවසේ ධර්ම දේශනාව හේතු කාරණා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මමත් තෙර ස්වාමීන් වහන්ස අපලයක් තියෙනවා මේ මාසේ 13 කොට නිස්සරණවන්නේට කියවා ගන්න.
ඒකනේ සාදරයෙන් අපි පිළිගන්නවා. ගිය පාර අපලේ ගෙවෙන්නේ නැහැ. ඒකයි උනේ.
ඒක ස්වාමීන් වහන්සේ
මේ මේ දවසලත් හොඳ අපල ටිකක් ගෙවිගෙන යන කාලයක් තියෙන්නේ.
එහෙම සවන්වත්.
ඕවර් ටයිම් උත් දාලා ගෙවනවා අපි අපල. මේකින් ඉඳන් මේ මාසේ බලාපොරොත්තු වන්න මම අලුතෙන් මිටක් ගහගල එහෙම තියාගන්න කි.
බොහොමත්ම පිං සවන්වත්. ඉතමත් හොඳ ධර්ම දේශනාවක් අප සියලු දෙනා වෙනුවෙන්ම ස්වාමීන් වහන්සේ අද දේශනා කරන්න යෙදුනා. නවකයින් පිරිසකුත් සම්බන්ධ වෙච්ච පාටක් පේනවා. අපි ධර්ම දේශනාව අවසානයේදී සුළු සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව සම්බන්ධයෙන්. ධර්ම දේශනාව නැවතත් සවන් දෙන්න පුළුවන් අපගේ YouTube channel එක හරහා, නිස්සරණ වනයේ වෙබ්සයිට් එකෙන්, එහෙම නැත්නම් මික්සෙල්ලාර් හරහා. සිළු දෙනාගේ මිල්ලාසිරෝ නැවතත් ධර්ම දේශනාව සවන් දෙන්න. සාරාංශ වශයෙන් අද ධර්ම දේශනාව මොනවද කියලා පොඩි මතක් කිරීමක් කරොත්, එදිනෙදා ජීවිතයේදී අපට අපහසුතා ඇති වෙනවා, ආබාධ වෙන්න පුළුවන්. ඉතින් ඒවා යම් යම් දුර්වලතා වශයෙන් තියන්නත් පුළුවන්. මේවා සියලු දෙනාටම පොදුයි. මේක අප තුළ විතරක් තියෙනවයි කියලා හිතාගෙන හිටියොත් එහෙම දෙයක් නැහැ. සමහර අය ඉතින් කයින් බොහොම නිරෝගී පාඩු වෙනත් මනසින් ඉතාමත් දුර්වලයි. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අද ධර්ම දේශනාවට පාදක වුණේ බුදුන් වහන්සේගේ කාලයේ සිටපු ස්වාමින් වහන්සේ නමක්. ශරීරයෙන් ඉතා කුඩා වීම නිසා නැගී උසුළු විසුළු වීම වලට පාදක වුණා. ඒ නිසා මානසික වශයෙන් වැටිලා ඉන්න තී කියලා අපි හිතනවා. නමුත් මේ ස්වාමින් වහන්සේ සරියුත් ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි කමඨහන් වඩලා මේ සියලු සංයෝජන දුරු කරලා සංයෝජන වලින් මිදුණු බව බුදුන් වහන්සේ දකිනවා. එහෙම දැකලා සතුටු වාක්‍යයක් වශයෙන් ඉදිරිපත් කරපු ගාථාවක් තමයි අද මේ ධර්ම දේශනාවට පාදක උනේ. ඉතින් මේක මේ දකින බුදුන් වහන්සේ කියනවා සංයෝජන වලින් මිදුණු ඒ උඩ පහළ තැන්හි මිදෙන ලදි. මම විමි කියන අදහස අත්හැරලා තිනවා. එවැනි විමුක්ත වූ කෙනා ගැන තමයි ස්වාමීන් වහන්සේ මේ සතුරු වාක්‍ය ඉදිරිපත් කරේ. ඉතින් මේ ඉහළ පහළ යෑම අපි සංයෝජන වශයෙන් දකිනවා. එවැනි සංයෝජන 10ක් තියෙනවා කියනවා ස්වාමීන් වහන්සේ පිළිබඳ සඳහන් කරා. කොහොමද මේ සංයෝජන ගෙවලා අපිත් මේ උඩ පහළ යන එක නවත්තන්නේ? ඒකට තමයි මේ සුළු වශයෙන් හෝ පටන් ගන්න කියන මේ පුහුණුව කියන්නේ. ඉතින් එහෙම කරගෙන යනකොටත් මේ ආනාපානය එහෙම නැත්නම් පාදී ස්පර්ශය මේවත් කිවිල යනවා. ඒ පිළිබඳ අපවිත ප්‍රශ්නාර්ථතාවයක් ඇති වුණොත් ඒක තමයි හොඳ නැත්තේ. ඒ වෙන දෙයට වෙන්න ඉඩ දීලා බලාගෙන සිටීමම තමයි, ඒක කිවිල වීමම තමයි අපේ ප්‍රතිපදාව. ඉතින් ඒ සඳහා වීරියෙන් යුතුව කරන ලද පුහුණුවම තමයි තමන්ට පිටුවහලක් වෙන්නේ. මේ පුහුණුව කරන්න ආධුනික වශයෙන් පටන් ගන්නා අය වෙනුවෙන් අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා තිබෙනවා. එම අත්පත්‍රිකාව මම සියලු දෙනා සමග ෂෙයා කරගන්නම් දැන්. මෙම පුහුණුවක් පටන් ගන්න කැමැති අයෙක් මූලික වශයෙන්ම මෙම වීඩියෝ පටි දෙකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් උපදෙස් ඇතිව නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මෙහි විස්තර ගොඩක් තිබෙනවා. වීඩියෝ පටි දෙක කීපවරක් හෝ නරඹලා ඒ අවශ්‍ය කරුණු මනාව ලෙස ධාරණය කරගන්න. ඉන්පසු වඩා වැදගත් වන්නේ තමන්ගේ ප්‍රායෝගික පුහුණුව. ඒ සඳහා ආධුනිකයෙක් වශයෙන් පුහුණුව පටන් ගන්නකොට දිනේ වෙන් කරගත්තු කාලයක ඉතාමත් සුළු කාලයකින් මේක පටන් ගන්න පුළුවන්. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම විනාඩි 5ක් පමණ කාලයක් සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම ආදී වශයෙන් කරන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීම විනාඩි 5ක් පමණ සිද්ධ කරන්න, ඉන්පසු සතිමත් හිඳ ගැනීමට යන්න කියලා තමයි උපදෙස් ලබා දෙන්නේ. මෙහෙම පටන් ගත්තු පුහුණුව නොකඩවා කරගෙන යාම ඉතාම වැදගත්. විනාඩි 5කින් පමණ පටන් ගත්තු තමන්ගේ පුහුණුව විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් ආදී වශයෙන් දික් කරන්න පුළුවන්. එහෙම දික් කරලා සතියක් පමණ තමන්ගේ පුහුණුව සිදු කිරීමෙන් පසු තමන්ගේ අත්දැකීම් වார்த்தාවක් ලෙස අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මෙම වார்த்தාව ලියන්නේ? ඒ පිළිබඳව වෙනම අත්පත්‍රිකාවක් තියෙනවා. මම ඒකත් සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. මූලිකවම තමන්ගේ සතිමත් අරමුණ මොකක්ද? එහෙම නැත්නම් කමටහන කියලා කියනවා. මේක පැහැදිලිව සඳහන් කරන්න ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් ශරීරයේ කුමන තැනකටද අවධානය යොමු කරේ කියලා ඉන්න ඉරියව්වේ. උස්මරල් කීයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් උදරේ පිම්බීම් හැකිලීම් කීපයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද? සිත පිට ගියාද? කොපමණ කාලයක් Tamanට දැනෙන පරිදි සතිමත් අරමුණේ හිටියද? බාධා ඇති වුණාද? එම බාධා වලට Taman ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? ආවේගශීලී වුණාද? එහෙම නැත්නම් තරහක් ආවද? එහෙම නැත්නම් අරමුණ පුණී වී යනකොට ඒ පිළිබඳ සතුටක් ආවද? මේ වගේ කාරණා සියල්ල වැදගත් වාර්තාවට ඉදිරිපත් කරන්න. ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයේ ස්පර්ශයේ දැනුනේ විලුඹටද, පාදයේ ඉදිරි කොටස් වලටද කියන කාරණය සඳහන් කරලා කොපමණ පියවර ප්‍රමාණයක් සතිමත් එම පාදයේ ස්පර්ශය කෙරෙහි අවධානය තියාගෙන ඉන්න පුළුවන් වුණාද? නැවතත් පාදයේ ස්පර්ශයෙන් එම සතිමත් අරමුණෙන් හිත පිට ගියා නම් කොහොමද ඒක දැනගත්තේ? නැවතත් ස්පර්ශය දැනගත්තේ කොහොමද? එම ස්පර්ශය දැනුනේ කොහොමද කියන කාරණා ඇතුළත් කරලා තමන්ගේ වார்த்தාව ලියන්න පුළුවන්. ඊළඟට එදිනදා ජීවිතයේදී කොහොමද තමන් සතිය පුහුණු කරේ? රැකියාව කරනකොට, එදිනදා ගෙදර කටයුතු කරනකොට කොහොමද සතිය පුහුණු කරේ? සතිය උපකාරුනේ කියන කාරණා ඇතුළත් කරලා වார்த்தාව අප වෙත එවන්න පුළුවන්. මෙම වார்த்தාව එවීමට Google Form එක, email address එකත් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේට තමන්ගේ ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. ඒ වගේම සියලු දෙනාටම ධෛර්යමත් කරනවා තමන්ගේ ගැටලුව තිබෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් කෙලිම දැනගන්න පුළුවන්. මොකද මේ වගේ අවස්ථාවක් ඉතා විරලයි. තමුන්ට එහෙම ලයිව් සෙෂන් එකකදී උපදෙස් ලබා ගන්න තිබෙන අවස්ථාවල්. ඉතින් එම අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, දවස් ඉලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකයේ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. නැවතත් වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මේ සියලු දත්ත මම එදා හදා ගන්නම්. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අද දිනේ රන්දුල සොයිසා අපේ ඉදිරිපත් වෙලා ඉන්නවා. අද දිනේ අපේ වැඩසටහනට Q&A එකට සම්බන්ධ වෙන්නේ ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
සරණයි.
සරණයි.
වැහෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්ස. පත්තුල මාම ඔබට අවසන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින ස්වාමීන් වහන්සේ එක වார்த்தාවක් ලැබිලා තිනවා. ඒ වார்த்தාව කියවීමට අවසර. ඇවිදීම. ඇවිදීම කරේ ටයිල් පොළවක. ඇඟට පහසු වේගයෙන් ඇවිදීම කරගෙන ගියා. හැබැයි ඇවිදීමේ ක්‍රියාවලිය හෝ පතුල යට හෝ ඊතරම් දැනුනේ නැහැ. ඒ දේවල් දැනුනේ යන්තම් වගේ දුරින් වගේ. වටපිටාවේ දර්ශන කුරුල් සද්ද එහෙමත් ඒ ඊතරම් ආකර්ෂණයක් නැතත් තනින් තන පෙනුණා. පතුල දැන්න වේලාවට පතුලේ සීතල ගතියක් ඇඟිලි කොට්ට විලුඹ තද වෙලා හැප්පෙන ගතිය දැනුණා. කකුල්වල සන්ධි වලින් නැගුණු සද්දක් මතකයි. ඒ හැම දෙයක්ම නිකම් ඒතරම් හිත ගත්තේ නැහැ. නිකං හීන කෑලි පාවෙනවා වාගේ. හිතවිලිත් සරින් සරේ හීන වාගේම ඇවිත් ගියා. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඉතින් ඔච්චර තමයි සක්මන කියන්නේ. අපි ඇවිදිනවා අනිත් වෙලාවට ඇවිද්දට මේ සිහිය නැහැ. ඉතින් අපි එක එක අතීතයට හිත අනාගතේ සැලසුම් කරනවා. අතීතේත් එක්ක දුකම තමයි අපි ඔය වැඩ කරපු ගොම්කම් කීපය. ඊට පස්සේ අනාගතේ මෙහෙම වුණා වේද කියලා බය. ඉතින් ඔය දුකයි බයයි තමයි තියෙන්නේ. නමුත් සිහියෙන් ඇවිදිනකොට එහෙම මුකුත් රසයක් නැහැ. අර දුක බය වුණාට හරි නාට්‍ය ස්වරූපයක් තියෙන්නේ. හරි ඒක කැමති එකට ඇත්තට අපි එකයි ඇදිලා යන්නේ. එකයි ඔය නිකන් ඉන්න වෙලාවට ෆෝන් එකෙන් හරි කාට හරි කතා කරලා මේ මොකක් හරි කුණු ගොඩක් ඇදගෙන මේකට බය වෙනවා දුක් වෙවි ඉන්න කැමති. හරි ඒකයි හිත කැමැත්ත. කැමති නෑ මේ පොඩ්ඩක් තමන් කෙරේ හිත යොමු කළා ඒ ඔය ලැබෙන අත්දැකීම් කිසි රසයක් නැති ඇවිදිනව නම් තමයි ඒක දැනෙන වෙලාව තියෙනවා. ඒ දැනෙන වෙලාවට නම් ඉතින් ඔන්න හීතලයි ෆයිල් එක සද්ද වලටත් ඇහි යනවා හිත යනවා ඒවත් ඇහෙනවා. ගානක් නැහැ හිතවිලිත් ගණන් ගන්නෙ නැහැ. නමුත් මේ ඇවිදීමක් තියෙනවා. ඉතින් මේ වගේ නීරස දෙයක් වෙනවා අර දේවල් රස නිසා. ඉතින් ඒක ටික ටික අපි පුරුදු කරනකොට ඇවිදීමට මේ ඇවිදින්නේ ඇවිදින බව දනි. ඇවිදින්නේ ඇවිදින බව දනි. ඒකේ මම කියලත් නැහැ, කෙනෙක් කියලත් නැහැ, කවුද කියලත් නැහැ. මේක බුදුහාමුදුරුවෝ මේ විදිහටමයි දේශනා කළේ. නිසින්නෝ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජාන. ඇවිදින්නේ ඇවිදින බව දනි. ඔයිට වැඩිය දෙයක් නැහැ. ඕක තමයි සක්මන් භාවනාව. ඊට පස්සේ ආම වේදෙනකොට මේ විදිහට කකුල් ස්පර්ශය හොඳට හුරු කරගත්තෙන් පස්සේ අපිට පුළුවන් මේකේ ගත කරන්න নিমগ্ন වෙලා එතකොට ඔන්න තේරෙන්න පටන් ගන්නවා. පස්සේ දැන් මේක මේ වார்த்தාවකේ නම් අනිත් වෙලාවට ටයිල් එක ඇවිදිනවනේ ගෙදර. එහෙම නැත්නම් ටයිල් එක ඇවිදින වෙලාවේ අසහියෙන් ඇවිදින එකයි දැන් මේකේ තියෙන විශාල පරස්පරතාව වෙනස. ආන්න එක බැලුවම තේරෙනවා සිහියෙන් කොච්චර දේවල් ගොඩක් කරලා දීලාද කියලා. කරන වෙලාවෙ නම් එහෙම රසයක් ඇත්තෙම නැහැ. ඇයි ඒක රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒ නිසා කිසිම මේ රසක් නැහැ, ක්‍රියාකාරීත්වයක් නැහැ. හැබැයි ඒ උපදීන විරාමිස ප්‍රීතිය එහෙම නැත්නම් නෙක්ඛම්ම සැපය ඒක හඳුනා ගැනීම තමයි අවශ්‍යතාවය. ඒක නිසා තමයි අර දේශනාවේ ඉන්නේ දුක නම් යනකොට සැපයි, සැප යනකොට නම් දුකයි, එනකොට දුක, එනකොට දුකයි, සැප එනකොට සැපයි. නමුත් ඒ දෙක අතර තියෙන මේ අපි උපයගත්ත මේ සක්මන උපයගත්ත එක එනකොට යනකොට කතාවක් නෑ. ඒකට ඒකේ තියෙන්නේ ආවත් නාවත් දන්නව නම් සැපයි, නොදන්නව නම් දුකයි. ඇවිල්ලා වුණත් වැඩක් නැහැ. දන්නේ නැත්තම් ඒ අන්නේ අගේ කිරීම තමයි මේ කරගන්නේ. කාලයක් වහුණු වෙන්නේ ඒකට. ධම්මානුධම්පටිපදාව කියන්නේ සෝතාපට්ටි අංගවල කල්යාණ මිත්‍ර ආශ්‍රය බුදුපියාණන් වහන්සේගේ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ ඒ කායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මහණෙනි ඒ කායන මාර්ගයයි තියෙන විසුද්ධියට කියලා අහගන්නවා ධර්මයේ සද්ධර්මයේ සතර සතිපට්ඨානේ බව. ඊට පස්සේ තමයි යෝනිසෝ මනසිකාරේ අන්න ඇවිදිනකොට ටයිල් එකේ ස්පර්ශයට හිත තියෙනවා කකුලට දැනෙන ස්පර්ශය මේක මුලදී අමාරු වෙන්න පුළුවන් අර කිව්වාගේ සමහරකට ගානකුත් නැහැ මුලදී එහෙට මෙහෙට දුවනවා දෙවට නැවත නැවත මේ මූලික අරමුණට හිත ගන්නවා ගන්න එක අපිට කියත හැකි යෝනිසෝ මනසිකාරයේ ආරම්භය මුලට නැවත ඇදෙනවා යෝනිසෝ යෝනි කියන්නේ මුල හැම දෙයකම මුල උප්පත්ති යන්න එතනට හිත ඊයේද වීම මනසිකාරයේ කිරීම කරන්න කරන්න ඔන්න එහෙ වැඩෙන පටන් ගන්නවා ධම්මානුධම්ම පටිපදාව. අන්න මේ ඉපදින අදුක්කම සුඛය සැපත් නැති දුකත් නැති මේ ස්වභාවය තුළ දිග්ගට වැඩි කාලයක් ගත කිරීම, එදිනෙදා ගත කිරීම. උදේට හවසට සක්මුණක් පරියන්කයක් ගත කරලා මේක තමන්ට නිකන් ඇඟේ කොටසක් වගේ දිනචරියාවේ කොටසක් කර ගැනීම. මෙන්න මේ විදිහට මේ හදාගත්තන් පස්සේ ඔන්න සෝතාපට්ටි අංගෙට. ඒ නිසා අර මේ විදිහට අපි අර අදුක්කම සුඛය එහෙම නැත්නම් සැපත් නැති දුකත් නැති ස්වභාවයට අවදි වෙලා ඒකේ සැපය හොයාගන්න දවස දක්වා පුහුණුව කරන්න ඕනේ. ආනේ දවස ආවම ඔන්න අපි පුහුණුවේ කටයුත්ත හරිනේ. ඒ නිසා එතකම්ම කරන්න ඕන. ඉතින් ඒක හදාගන්න එකම තමයි තමන්ගේ වෙනස මේ බලුවේ එනේ මේ සඳහා ඒ බලන බැල්ම වෙනස් කරන එක අවශ්‍යම දෙයක්. ඒක තමයි ඇත්තටම මේ නිතිපතා කරලා උත්සාහ කරගන්නේ හදාගන්නේ. නැත්තම් කොච්චර කාලයක් කරලා වුණත් සැපක් නම් හොයන්නේ. ඒක කවදාවත් මේ වෙන දෙයක් නෙවෙයිනේ සැප කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න සැප වේදනාව. ඒක වෙනස් වෙන එකක්. ඉතින් ඒක නම් හොයන්නේ ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ නිසා මාරු වෙනවා. ඒ නිසා ඒක ලැබෙන දෙයක් නෙවෙයි. එහෙනම් ඒ තාක් දුකම තමයි විඳින්නේ. ඒ වගේම මේ විදිහේ බැල්මකින් මෙන්න මේ පැත්තට අවදි වෙන්න මේකට සතුටු වෙන්න හිතාගෙන යන කෙනාට මේකට සූදානමින් යන සූදානම් ශාරීරිය ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අන්නේ සූදානම් ශාරීරිය යන කෙනාට ඉක්ම. ඉතින් ඔන්න ඔය වගේ වෙනසක් තමයි තියෙන්නේ මේ භාවනාව සම්බන්ධයි. ඉතින් ඒ විදිහට කාලයක් කරන කෙනාට සක්මනේදී සමහර ලාවට ඒ දැනෙන දැනීම් වල ප්‍රබලතාවය අඩුවක් වෙන්න පුළුවන්. නමුත් හැබැයි ආරම්භය හැම විටම උත්සාහ කරන්න මේ තමන්ගේ කකුල් ස්පර්ශයට හිත ගැනීම ඒක වම දකුණ වශයෙන් හොසෝ නැවනොත් අපේ මෙනෙහි කිරීම කරගනිමින් මේක වටහා ගන්න කොහොමද? වම තියද්දී දැනෙන්නේ මොනවද? පොළවේ තටිපතුලට අන්න එහෙම දැනි දැනීමට පියවර කීයක් හරියටම යන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොයිතරම් කාලයක් වගේ එක දිගට ඉන්න පුළුවන්ද? මෙන්න මේ කාරණා බලමින් දුව පිට යන හිත ආපහු හරියටම මේ වටහා ගැනීමට එන්නේ මොන ආකාරයෙන්ද කියලා අන්නේ බලන මූලික දේවල් ටික බලලා ටිකක් ලියන්න උත්සාහ කරන්න පරණ කෙනෙක් නම්. එතකොට අර තමන් ඉස්සරහට යන ඒ ගලණය තමන්ට මේ හැදිලා එනවා පඩිපෙළක් වගේ. යා මේ ටික පඩි ටික කොහොමඩක් නගින්න ඕන ඊට පස්සේ තමයි මේවට යන්නේ කියලා ඒක ඉක්මනටම වෙන්න පුළුවන්. නමුත් මේ මූලික දේවල් ටික ඒ විදිහට මේ හොයන්න සහ ඒකට උනන්දුව පවත් ගන්න එකවරම මේ මම ඔහේ ඇවිදන් ගියා මුකුත් නැහැ එහෙම කියන ස්වභාවයට යන්නේ නැතුව නිසා මේ සක්වන කෙටියෙන් ලියලා තිබුණා යන විදිය හොඳ බව පේනවා.
එමයි ස්වාමීන් වහන්ස දෙවන වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි. විනාඩියක් දෙන්න ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව කර්මස්ථානයේ නාසිකාග්‍රයේ කාලයේ මිනිත්තු 55යි. අවසරයි ස්වාමීන් වහන්ස. දැන්ට භාවනාව ආරම්භකට මාස 3ක් පමණ කිටි කාලයක් වන අතර මේ මාගේ පළමු කමඨහන් වார்த்தාවයි. එබැවින් ඉදිරිපත් කිරීමේදී යම් ගැටලුවක් ඇතුවොත් මාට අනුකම්පා කරන සේක. වෙනදාට වඩා සිතේ සැහැල්ලු බවක් භාවනාව ආරම්භීමට මත්තෙන්ම වැටහුණු අතර මම මෙතන යන හැඟීම පෙරටු කරගෙන සතිය පිහිටීම ඇරඹුණි. හුස්ම වාර පහක් යන්නට මත්වෙන්ම ආශ්වාසය ප්‍රාශ්වාසය හා ප්‍රාශ්වාසය ප්‍රකට විය. ආශ්වාසයේ හුස්ම නාසය ඇතුළටද වදින බවද ප්‍රාශ්වාසයේ හුස්ම නාසයේ දෙකලවර වදින බවද වැටහුණි. බොහෝ අවස්ථාවල මෙය නොහැටෙන අතර අද එසේ නොවිය. මුල් අවස්ථාවදී ආශ්වාසයේ රළුවත් දීර්ඝවත් වැටහීමට විය. ප්‍රාශ්වාසයේ වේගවත් කෙටිවත් වැටීමට විය. මෙලෙස ටික වේලාව සිදු අතර හුස්ම වාර 5ක් 7ක් අතර සංඛ්‍යාවක් සතියේ පිහිටීමට හැකි විය. මින් පෙර හුස්ම වාර 3කට වඩා ප්‍රකට නොවිය. විටින් විට හිත පිට ගියත් බොහෝ අවස්ථාවල ක්ෂණික මූල කර්මස්ථානයේ හිත පිහිටුවේය. මෙලෙස ටික වේලාව ගත වූ පසු කය සහ කාලය ගැන වැටීමක් නොමිනි. සැහැල්ලු ගතියක් දැනුනි. හිත සැහැල්ලු ගතියට ඇලී ඇති බව වැටහුණු වහා මූල කර්මස්ථානයට සිහිය පිහිටුවේය. මෙලෙස ටික වේලාව ගත වූ ආශ්වාස රේඛීය නොවන බවද එය වාර දෙකකට සිදුවන බව වැටහුණි. තවද එම වාර දෙකද අසමතුලිත බව වැටහුණි. හිත පිට යන මොහොතේම අල්ලා ගැනීමට උත්සාහ කර අතර අසාර්ථක විය. හුස්ම පිට ගොස් තිබූ එක්තරා අවස්ථාවක කුඳු නාරලිටිය දිගේ ඇතුව ගැස්සීමක් සමග මූල කර්මස්ථානයේ හිත පිහිටුවේය. බොහෝ වේලාවක් ගිය පසු හුස්ම ඉතාම කෙටි සහ සියුම් විය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක ශරීරයේ වැටීමට උත්සාහ කරන අතර අද ශරීරයේද නොදැනුනි. මේ සෑම අවස්ථාවක හිත වටවලල්ලක යන බව තේරුණි. එනම් එක් අවස්ථාවක පිට යන හිත අනෙක් අවස්ථාවේ නාසිකාග්‍රේ පවතී. ඇතිවෙන අලස බවක් හේතුවෙන් මින් පෙරගත් අත්දැකීම් වලින් හිත භාවනාවෙන් අවදිවීමට උත්සාහ දරන බව වටහාගෙන තිබුණි. එබැවින් අද එම අවස්ථාවේදී වීරිය දැඩි කර ගැනීමට අදිස්ථාන කරගෙනම භාවනාවට හිඳගත්තෙමි. බොහෝ අවස්ථාවල කෙල ගිලීමට අවධානය ගොස් මූල කර්මස්ථානයේ ගිලිහි යන අතර එයින් අද බාධාවක් නොවිනි. මෙවිට ඉතාම දීර්ඝ හුස්මක් සමග හුස්මේ වැටීමේ දෙවැනි වාරයේද ආරම්භ කොට තිබුණි. අත්තෝර්ලෝසේ සිදු වූ නාද වීමත් සමග භාවනාව අවසන් විය. අවදි වීමෙන් ටික වේලාවක් යනතුරුම අප්‍රාණික බවක් දැනුණු අතර කතා කරන උත්සාහ දරුවත් කතා කරගත නොහැකි විය. හිත ප්‍රබෝධයක් සහ ප්‍රීතියක් දැනුණු අතර මේද තාවකාලික බව සහ තව දීර්ඝ ගමනක් යාමට ඇති බව වටහාගෙන උපේක්ෂාවෙන් බාරගත්තෙමි. එදිනදා කටයුතු වලදී සතිය පිහිටවන උත්සාහවන්ත වෙමි. අඩුපාඩු ඇතත් පෙන්වා දී අනුශාසනා කරන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. වාර්තාවේ අපසන් ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක ප්‍රාශ්වාසනේ ප්‍රශ්වාසය කියලා කියන්න ඕන. අදලා හරි කියන්න ඕන එළියට නැත.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතකොට දැන් ආධුනික ජීවිත මාසුණක් කටයුතු කරලා තියෙනවා. හැබැයි හොඳට සුද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම හරියටම මූලික උපදේශ පදිනවා. ඒ වගේම වார்த்தාව හරියට ලියන්න උනන්දු වෙ තියෙනවා. ඉතින් අන්න ඒක මේ නිසාම අර කරන කටයුත්තේ ඉක්මන් විදිහට හිර වෙන තැන් වලින් හරියට උත්තර තවම්ම දන්නවා. ඒ නිසා මේ විදිහට කරා යනකොට අර කිව්වා වගේ මේක තව දුර යන්න තියෙනවා. මේ දේවල් වලට උපේක්ෂා වෙන්න තමයි තියෙන්නේ. හැබැයි කරන විදිහටම කරගෙන යනවා. මොකද වැඩි කරන දැඩි කාල වේලාව වීරිය සිහිය වැඩි කරගන්නවා. හොඳට අවදි වෙලා මේ කරපු උපක්‍රම ඔක්කොම හොඳයි. ඊළඟට ඒ ගැස්සිලි එනවා, ඒවට බය වෙන්නේ. මොකද දැන් අපේ තියෙන උනන්දුව සහ දැන් අපිට හුස්මත් එක්ක හිත දමා ගැනීම මේ ජීවිතේට අලුත් දෙයක්, අලුත්ම අත්දැකීමක් ලබලා තියෙන්නේ. ඒකේ වින්දනය ලබන කාලේ, ඒ වගේම මේක හරි වැදගත් කියලා දන්නවා. ඉතින් ඒ නිසා ඒකෙන් හිත පොඩ්ඩක් හරි පණින්න හදනකොට දැන් ඇඟම ගස්සලා දෙනවා. මුළු හිතම මේකට ඒකාත්මික වෙලා නිසා ඇඟ ගස්සනවා. මේ හිත පනිනකොට හුස්ම අත්‍යවශ්‍ය එකක් නිසා දැන් අර ඒකෙන් අයින් වුණාම නිකන් බයක්. දැන් අර ඕක සමහරවල්ලාවට තියෙනවා නිදා ගන්නකොට. දවල් කාලේ සාමාන්‍ය නිදියක් නැති කෙනෙක් දවාලේ පොඩ්ඩක් නිදිය ගත්තාම මොකද වෙන්නේ, මේ එයාගේ හිත කියනවා දැන් නිදිය ගන්න සුදුසු නෑ කියලා. එතකොට නිකන් හීනයකින් පෙන්නනවා, මේ කවුරු හරි ඇවිල්ලා ගහනවා, ඇහැරවනවා, වතුර ගහනවා, නිකන් හොරෙක් වගේ ඉන්නකොට පොලිසියෙන් පයින්නවා වගේ මේ නිින්ද කඩලා දාන. යන්නේ වගේ මේ ගැස්සිල්ලක් ඇති කරනවා හුස්මෙන් එහාට ගිය ගම. ඊවසේක දැන් හොඳට මේ එතන අර වෙන්නේ පිට ගිය ගමන් හුස්මත් එක්ක අර දිගට ඉන්න එකෙන් හිත සැහැල්ලුත් වෙලා පොඩ්ඩක් නිින්දට වගේ බරගතියක් ඇති කරනවා. දැන් මේකේ ඉන්න ශක්තිය මදි කරනවත් එක්කම හිත පිට පයින්වත් එක්කම තියෙන මිද්දේට අර තිබ්බ ගතිය නැති වුණ නිසා ගස්සනවා. ගස්සලා ආපහු හොයලා දෙනවා හුස්ම. අන්න ඒ වගේ ගැස්සිල්ලක්. ඉතින් ඕක සමානලාට ටික වැඩි කරනවා. දිගට ගැසි ගැසි යන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක අර හුස්මත් එක්ක යනකොට එන දෙයක්. ප්‍රීතියටත් සමානලාට පොඩි පොඩි ගැස්සීම් ඇති කරනවා. හොඳට සතිමත් ඉන්න නිසා, හුස්මත් එක්ක ගත කරන නිසා කයෙන් ඇති කරන ප්‍රීති ගති යටි කය ගස්ස ගස්ස දෙනවා. ඉතින් කොහොම නමුත් මේ කරන කෙනාට මේක හොඳ අවස්ථාවක්. නින්දට වැටිලා ඔළුව කඩන් වැටිලා ගොරවන ගතියකට වැඩිය ගස්සලා දෙනකොට අපිට නැවත ඉරියව්ව හොඳට හදාගන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳ ආශිර්වාදයක්. හැබැයි හැමදාම මේවා තියෙන්නේ නැහැ කියුවා වගේ මේකට උපේක්ෂා වෙලා ওই විදිහටම දිගට එකතු කරගෙන යන්න, වාර්තාකරණයත් දැනට ওই විදිහට පවත්වන්න. ඊට පස්සේ Tamanටම තේරෙයි කෙටි කළා ඒ අත්මුළු පරියන්කෙම. හැබැයි එකක්වත් අඩු නොවෙන්න සම්පින්ඩණය කළා ලියන විදිහත් සමන්ටම තේරේවි මේ යන විදිහට. එනිසා මේ අඩු කාලයක් මාස කීපයක් වුණා මේ හරියටම කටයුත්ත යෙදෙන නිසා, අය උපදෙස් ලබන නිසා, හරියටම ඒ වගේම සුද්ධ වෙන නිසා, වාර්තා එක්තු කරන නිසා ඉදිරියට යන එක අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක එකට ඔය විදිහටම කරගෙන යනවා.
එම ස්වාමීන් වහන්ස ලිඛිත වාර්තා ප්‍රමාණයි බෝන්සේගේ අවසර පරිදි දැන් සභාවේ ඉන්න කෙනෙකුට සූම් හෑන් ඔසවා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙනවා. නදීප් අපට පුළුවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න.
රෝහපත්න සිං බන්දුල මාම අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අද ධර්ම දේශනාවෙත් සඳහන් කරා අපේ මූලික අරමුණ ගෙවෙන අවස්ථාව ළඟට පාදයේ ස්පර්ශය නොදැනෙන අවස්ථාව. නමුත් ඒක අර යමක් දැනෙනවයි කියන ගතිය අප තුල තිබෙනවා. සමහර වෙලාවට ඒක ගොඩක් වෙලාවට පරියංකේදී ස්වාමින් වහන්සේ ආනාපාන සතියත් නොදැනිලා දන්නවා දැන් හුස්ම දැනෙන්නේ නැහැයි කියලා, බොහොම නිෂ්කලංකයි. ඒ වෙලාවට සිතුවිලි සමහර වෙලාවට බහුල වශයෙන් දැනෙන්න ගන්නවා. ඒකත් ඒ ගැන කරදර නොවි ඉන්නකොට සිතුවිලි නිකන් නැතිම වෙලා කියන වගේ දැනීම තියෙනවා. එහෙම තිබිලා ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලට ආපහු හිතල් නැහැ ස්වාමීන් වහන්සේ දැනෙන්න ගන්නවා. ඒ දැනුනම ආ කියනවා දැන් හුස්ම දැනුණා නේද කියන ඒ සිතිවිල්ලත් ඇති වෙනවා ඊට පස්සේ. ඒ පිළිබඳ කරදර නොවි ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඔක කීපවර වෙනවා. සමහර දවස් තියෙනවා ස්වාමීන් වහන්සේ මම පරියන්කේ විනාඩි 25ක් විතර වගේ ඉන්නේ. සමහර දවස් වලට පැයකමාර වගේ ඉන්නේ දවස් තියෙනවා. ඒ කාලවල වලදී ස්වාමීන් වහන්සේ ඔය එලියට වැඩිපුර පරයන්ග කරනකොට එලියට යන සිත නැවතත් ඒම බොහොම ක්ෂණිකව සිදුනම් පරයන්කය අඩු කරොත් එහෙම අර සිතුවිලි වැඩිපුර තියෙන ගතියක් වගේ දැනෙන ස්වාමීන් වහන්සේ. සිතුවිලි වල සැරිසරන ගතියක් වගේ. නමුත් අර කරදරයක් කියලා එක ගන්නෑ. නමුත් මට තේරෙනවා වැඩිපුර සිතුවිලි වල ඉන්නවයි කියලා ස්වාමීන් වහන්සේ. ඒ අදහසක් අත්දැකීමක් වශයෙන් ඉදිරිපත් කරන හොඳයි කියලා හිතන ස්වාමීන් වහන්සේ වහන්සේගේ උපදේශ පතනවා. තෙරුවන් සරණයි.
ඔව් ඒක අර කොහොමටත් හැබැයි අඩුම විනාඩි 35ක් විතර කරන්න කියලා තමයි කියන්නේ. ඊට වඩා අඩු කරන්න එපා.
එහෙම.
මේ නමුත් අඩු කිරීම මේ කළා ඔය විදිහට අත්දැකීම තියෙනවානේ. එතකොට ඔක තේරෙන්න ගන්නවා වැඩිපුර කිරීම සහ මේ වගේ වෙනස් ක්‍රම වලදී කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ නිසා කොහොමටත් මේ අනිත් පරියන්කේ වුණත් වැඩි වෙලා ගත කරත් මේ මුල් කාලේ ওই විදිහටම තමයි. මොකද ඒ ක්‍රමයක් තියෙනවනේ එක පාරටම ඔක්කොම සිද්ධ වෙනවා නෙවෙයිනේ.
එහෙමයි.
කොහොමටත් අපි කයට හිත දැම්මට පලියටම කාම ලෝකෙන් අයින් වුණාට කාම සංඥාව වැඩ කරන්න පටන් ගන්න. ඒක දිගට යනවා. ඉතින් ඒ කාම, ද්වේෂ, නිතිමත ගති, ඇවිස්සිලි ඒවා ටික වැඩ කරලා ඒක දකිමින් ඒකත් එක්ක ඔරොට්ටු වීම අඩු වෙන්න තමයි ඔන්න මේ ඊළඟ පරිච්ඡේදයට යන්නේ. ඊට පස්සේ හරියටම උත්මට, කයට, ඒ රූප ලෝකයට ඔන්න අවදි වෙන්නේ. ඒ නිසා ඒ අර කාලය තුල කොහොමටත් ඒ යම් කාලයක් ගන්නවම තමයි. ඒක ටිකක් වැඩි කාලයක් තමයි. ඉතින් අර කියන්නේ ලොකු ශක්තියක් අර රොකට් එක යවනකොට එන්න එන්න මහා ගොඩක් පිටුවට පස්සේ උඩට යද්දී අර එච්චර උඩ නෑ කියලා වීරිය පැත්තෙනුත්. ඒ වගේ මේ මුල හරියේ ටිකක් වෙලා ගන්නවා. ගත්තට ඊළඟකට මාරු වෙනකොට කයට හිත ගත්තාන් පස්සේ හරියටම වැටෙනවා. පස්සේ අපිටම ඒක නිකන් ට්‍රැක් එකක් පැනන වගේ තේරෙන්න ඕන. දැන් ඉස්සෙල්ලා හිතුවිලි වල එල්ලි එල්ලි ඒකත් එක්ක සැලසුම් හැදුවා, ඒ කරන්න තියෙන ඒවා අත්හැරුණා, පහුගිය ජීවිත දුක් වුණා, මේවා බල බල එහෙම වෙවි හිටියත් ඊළඟ වතාවේ ඒ සිත්තුවිල්ල වෙනකොට ගානක් නැතුව ඉන්න පුළුවන්. මේ ඒකේ නාමද කියලා හිතෙන. ඒතර අපිට පේනවා සිහියෙන් ගලලා දෙන පෙරලිය මේ එකම ස්වභාවයකම సంతානයේ තුල යන්න හැම තුල වෙලා ඉති වැඩි ගතියක් තිබ්බට අපි හරියට මේක පාවිච්චි කරනවනේ. මර කලින් වර්තාවෙලා පිටුනේ මූලික හිත එහෙම ගියාට නැවත ගන්න හුස්මට තමන්ගේ කයට මූලික අරමුණ ආන්න ඒ ශක්තිය තමයි උදව් කරන්නේ අර දුවපෝ හිත හිතුවිලි වලට අවදි වෙන්න. ඒවට ඇලිලා යන්නේ නැතුව ඒවා දිහා බලන ශක්තිය ටික ටික ඇති වෙන්න මෙන්න මේ මූලික අරමුණත් එක්ක ගත කිරීමෙන්. ඊට පස්සේ හැබැයි ඒ මූලික අරමුණ ක්‍රමක්‍රමයෙන් ඒකට අවදි වෙන්න පුළුවන් වෙන්න වෙන්න දැන් අපේ මූලික අරමුණටත් අවදිය වැඩි. හැබැයි දැන් මේ දෙකම එක වේගෙට එන්න පටන් ගන්නවා. අරමුණුනේ මොන වුණා ආන්න මේ විදිහට අරමුණක් වශයෙන් හැමදේම ටික ටික ප්‍රකට වෙන්න වෙන්න අපිට උඩ පාදේශ පරිච්ඡය සත්‍ය සිතුවිල්ල අරමුණක් පමණයි කියලා අපිට බලාගෙන ඉන්නවා. හැබැයි අවදී හොඳටම වැඩි. හැබැයි අර පටන් ගත්තා වගේ හිත පිට යනවා, මූල කර්මස්ථාට එනවා කියලා නිකන් ලොකු නාට්‍යයක්, ලොකු චිත්‍රපටයක් සංදර්ශනයක් නැහැ. නිකන් බලාගෙන ඉන්නවා. හැබැයි ආන්න එතකොට තමයි ඔය අර සම්මැලිකම සක්මනේ නැවෙන ගතිය පරියන්කේනම් නින්දට තලීන බවට එන්න හදන්නේ. ලිකක්ුණ බොඳ වෙන්න පටන් ගන්න. එතනා ඒ බොඳ වීම ඉතින් නිතරම අහන හැමදාම කතා වෙන දෙයක්. ඒක ඇත්තරම හොඳ වැදගත් සම්දිස්ථානයක් කෙනෙක්. මේක එන්න එන්නමයි ඒකෙත් මේ අවදි වීම වෙන්නේ. දැන් ඔන්න අද මූලික අරමුණ ගෙවීම දැක්කා කියලා කිව්වට හෙට වෙනකොට වෙනවා. අද තමයි හරියටම දැක්කේ. ඊළඟ දවසේ තියෙනවා ඇදනේ හරියට. ඒ ඔන්න ඔය විදිහට Tamante ඒකෙත් දක්ෂතාවය එන්න එන්න වැඩි වෙන පටන් ගන්නවා. ඒකෙත් අවදිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක අර උදේට කනෝ රෑට කනෝ වගේ උරු කරගත්තා පස්සේ ඒ මාරු වීම වේගෙන් වේගෙන් වෙලා ඉදිරියට යන ගතිය තේරෙනවා. අවදි වෙලා ඉන්න ඕන බව තේරෙනවා. ඒ නිසා ඇත්තටම හිස්කම දැන් ඔය හිස් කිව්වට අර වගේ සිතුවිල්ලක් හරි ඇවිල්ලා මේ හිස් ගතිය කියලා හරි පෙන්නනවනේ. ඒත් එතකොට හිස් පහක් කියන්න බෑනේ ඒකට.
එහෙමයි.
එත්නම් හිස් වෙන්න ඕනේ. ඒ හිස් වල උපරිම මොකද්ද? නිරෝධ සමාපatti රහතන් වහන්සේ සමවදින. අන්න මේකත් පරිසමාප්තර්ථයෙන්ම හිස්. ඒ ඊට මෙහා තියෙන ඒවා හිස් නැහැ.
හිස් නැහැ සෝනාසේ වයි.
ඒ හිස් වයි. කත් කියන්නේ එකට ඔය කටි වචනේ මොකද හිස්?
නොදැනෙන තැනට යනවා ඇඩ්‍රස් නැතිව.
ඔව් නොදැනෙන තැනට ගියා. ඒක හොස්ස ගියා කියලා කියනවා. ඒ ස්වභාවය නම් ඔන්න නිරෝධ සමාපත්තිය තමයි ඔන්න නැයිස් එක හරි. ඒකට ගියේ
දැන්
නැහැ කියන්නේ
සමාවෙන
නැහැ.
සවනසු මුල් දවස්වල තිබුණා මේ නොදැන තැනට යනවා, ඒක නිකන් හොඳයි වගේ හිතෙනවා. දැන් කල්පනා කරනවා මේ එහෙම එකක් නැහැ නේ, එහෙම දැනෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ වගේ දැන් තියෙනවා සවනසු.
හේතුව අර ඉස්සර ගියයි කියලා හිතුවා.
හිතුවා
මේ
ඒවා.
හිස් නැහැ. يعني සාපේක්ෂව හිස් ඇත්තර මේක. තමයි හරි කතාව. හිස් බව නොගිය නෙවෙයි ඒක. අපි මේවා කරලා නෙවෙයි මොකද්ද ඒක සාපේක්ෂ.
එහෙමයි.
මේ පිස්සු ලෝකෙට වැඩිය ලොකු දෙයක් අර කාම සංඥාවික. ඒක වහගෙන. ඊටත් වැඩිය ලොකු දෙයක් මේ ඇඟේ හිත දාගෙන හුස්මේ පාද ස්පර්ශේ. ඊටත් වැඩිය ලොකු දෙයක් හුස්ම ගෙවුනහම සාපේක්ෂ ගෙවීමක් තියෙනවනේ. පාද ස්පර්ශ ගෙවුනහම ඒත් දේවල් නැතුව නෙවෙයි ඒත් තියෙනවා මොකක් සංඥාවක්. දැන් කිස් බව වෙනස්ද මේ අවකාශයට හිත ගියා. දැන් මේ අවකාශයේ හිත තියෙන්නේ කියන සංඥාව. ඒක කිස් ගතිය තමයි හොඳයි. ඊළඟට ඊට වැඩිය තියෙන මුකුත් නැහැ කියලා සංඥාවක්. අහම විතර මුකුත් නැහැ වගේ තමයි. හැබැයි ඉතින් අර සංඥාව තියෙනවා කිස් නැහැ. ඊළඟට ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා ඒ තරමටම සියුම් එක. මේ කියනකොට ඇත්තටම මේකට හිස් කියන්න පුළුවන් තමයි අර කාම ලෝකෙත් එක්ක ගත්තා. නමුත් මේක සාපේක්ෂයි. ඒ නිසා අර අපි සාමාන්‍යයෙන් ඔය එහෙම ගත්තා. දැන් ලොකු සංනාසයක පෙන්නනවා. දැන් ඔය සක්මනේ කොහොමද හිස් කියන්නේ එහෙනම්? ඒකටත් සාපේක්ෂ වෙන්න එපෑ සිහිය වැඩෙන්න. ඒක තියෙනෝනේ දැන් අවිදන් යනවා. රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, පාද ස්පර්ශයත් වෙලාවට හිත යනවා. හැබැයි මේකක්වත් අල්ලන්නේ නැහැ. එහෙම නැත්තම් අර හොතේට සීයව දුනහම දැන් සද්දෙක ඉන්නේ කුරුළු සද්දයක්. ඒ අතරේ බලනවා ඇවිදින්නේ නැහැ. පුද්ගලයා තමයි කුරුළු සද්ද ඉඳගෙන බලනවා කියන්නේ. නැත්නම් හිතුවේලි ගොඩක් ඉඳගෙන ඒ අතරේ ඇවිදීම හොයනවා. පුද්ගල ඇවිදීම ස්වභාවය මේ කොහොමද මේ වෙලාවේ ඇවිදින හැටි දැන් මේ හිතුවේලි හිත හිත ඉන්නේ. ආන්න එතකොට අර එකට හිත ගියා අනිත්‍යව වැහුණා කියලා දන්නකොටම සත්‍ය අහන වෙලාවේ පාද ස්පර්ශේ නෑ. නහය ගඳ සුවඳ නෑ, හැට රූපේ පේන්නේ නෑ, හිතුවේලිත් නෑ. සත්‍ය විතරයි පහ. අනිත් පහම ශූන්‍ය. මේ සද්ද නිසා. ඒ ඔන්න ඔය විදිහට ශූන්‍ය නිසා වෙයි තමයි. ඒකට මම අනිත් පහම 100% ශූන්‍ය. ඔන්නේ බැල්ම හදාගත්තම ඒ සක්මණක තියෙන සියල්ලම තියෙනවා එකක්වත් අල්ලන්නේ නැතුව ඔහි සක්මණේ ගත කරනවා. ඒක පටන් ගන්නකොට කරන්න බෑනේ, ඉතල ගන්නත් බෑනේ. ඒ නිසා මේක මේ විදිහේ පුහුණුවකින්ම තමයි ඉස්සරහට යෑමෙන්මයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ අත්දැකීම් ලැබෙනවා. ලැබෙන සියල්ලම මේ අත්දැකීමක් පමණයි. ඒක මට තින්න කරගන්නේ නැතුව ගත කරගන්නයි තියෙන්නේ ඉස්සරහට යන්න තියෙන විදියට.
එහෙමයි සන්නස බොහෝ තින් දරන් සන්නයි.
අවසරයි ස්වාමීන් වහන්සේ කෙටි වார்த்தාවක් තියෙනවා ඉදිරිපත් කරන්න වහන්සේක අවසර. සනස පරයන්කට වාඩි වෙලා කායට හිත ගෙනල්ලා ආරම්භ කරාම පටන් ගන්නකොට කාය දෙපසට චලනය වෙනවා වගේ තේරෙනවා. ඒකම හිස පහත් වීම ළඟින් නිරීක්ෂණය කරා. එතකොට හුස්ම රැල්ලට හිත ගිය වෙලාවක පෙනුන ඇතුල් වෙන හුස්මට ආස්වාසය කියලා නම දෙනවා. එතකොට පිට වෙන උස්ම ප්‍රාශ්වාසයේ ඒකට නම් කිරීමක් කරන හැටි. කියන්නේ ඒ ආශ්වාසය කියලා එනවා. හැබැයි ඒකට කවුද ඒකට අපි නම අඳුර ගන්නවා මේක තමයි ආශ්වාසය කියලා. ඊට පස්සේ ක්‍රියාව ස්වාමිනාස දැනීමක් ලෙසම ඒ විදිහටම බලාගෙන හිටියා. ශබ්දයක් ඇහුණා. එතකොට ඒ ශබ්දය මේ ශබ්දයක් කියලා හඳුනගත්තා. එතකොට ඒ සංඥාකරණය ස්වාමීන් වහන්සේ කියන්නේ අපි එතකොට දේවලට දාන නමක් විතරයි. ඒ කියන්නේ ඒක වෙන ඇත්තටම ඇතුල් වෙන හුස්ම කියලා එකුත් නැහැ. අපි ඒක දාන නමක් විතරයි කියලා එහෙම අදහසක් ආවා. ඉතින් මට හිතුණා ඒක වහන්සේට ඉදිරිපත් කරා.
ඔව් ඉතින් ඒක අර විදින මේ ආඩිය ලයින් එකේ දැන් ඔය හුස්ම මේ බලන වෙලාවේ සමහර අත්දැකීමක් තියෙනවා. දැන් ඔය මම මනස් එක දවස කරනකොට තේරුණා දැන් දැනෙන විදිහ බඩ පොඩ්ඩක් තද වෙලා බඩ ඉතිම්බිලා ඉවරලා හුස්ම නහය ගාවට එනවා, ඉස්සේ නහයෙන් පිට වෙනවා ප්‍රස්රාව. ආශ්වාසය තේරෙන නිකන් බඩ පිම්බිලා හුස්ම ටික නහය ගාවට එනවා, ප්‍රස්වාසය වුණ නහයෙන් එළියට යනවා. නිකන් මේ ඇතුල් දෙන පිට වෙනවා කියලා නෙමෙයි. ඉතින් අර හරියටම ඔකට දැලුවොත් මේ ඇතුල් වීම පිටවීම කියලා ඔන්න ඊට පස්සේ ඉතින් හරි ඇතුල් වෙනා නහයම හිත තියන් හිටියොත් හැබැයිට ඔන්න ඇතුල් පිට වෙනකොට එහෙම වෙන බඩ බලන්න හොඳ නැහැ එකම තැන කියලා ওই විදිහට ඉතින් අවධානය වැඩි කරොත් ඔන්න අර කියපු දේවල් තේරෙනවා. මේ ඇත්තටම එහෙම ඒක නමක් නැහැ කියලා දැන් ලොකුසාස්සේ කියනවා. ওই අතීත පුරාණ පොත්වල එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාවේ හරි කියන ආශ්වාසය කියන්නේ මේ ආශ්වසනය ආපු දේ පිට කරන පොඩි එක්කෙනා බබා ඉපදිච්ච ගමන්ම අර නහයේ හිර වෙලා තියෙන ජරාවත් එක්ක අර දේවල් ටික පිට වෙලා දැන් ප්‍රාශ්වාසය කියන්නේ ඊළඟට ඇතුල් වීම. ඒ ඔය විදිහට අර මේ ප්‍රශ්වාසය කියන්නේ හරි එක නම් පිටවීම, ඇතුල් වීම. ආශ්වාසය කියන්නේ පිටවීමයි. ඊට පස්සේ ඥානාරාම සාත් කියලා දිනවා ඔන්න මේක කළා පටලවන්න යන්න එපා කියලා. ඒ නිසා අර මේ ඒ වගේ අර දාගන්න සංඥාවක් තියෙනවා. දැන් මේ දැනීමට අපි දෙනවා ඕ ඒක තමයි ආශ්වාසය. පිට වෙන ස්පර්ශයක් තියෙන රසණ ගතියක් තියෙනවා මේකට ප්‍රශ්වාසය කියලා දෙනවා. ඉතින් ඔක කාලයක් කරනකොට තමයි මේකට මේ විදිහට අවදි වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔය ආස්වාස කියන දැනීමටවත් දාගන්න බෑ. දැන් සම්මතයේ එහෙම වඩ කාලයක් වලු මෑණි කන්වහස කෙනෙක්ගෙන් අනිකමට මං ඇහුවා මේ වෙලාවට විස්තර අවංක වුණාව තියෙනවා මේ දැන් මේ මොකද්ද කියලාත් ඉගෙන ගන්න මේ කියනකේ නැත්තම් ඔය විපස්සනා භාවනා මොනවද කියලා අහනවා බලන් කරලා තියෙන සම්මතේ මං අහන මොකද්ද සම්මතේ කියන්නේ අපි දන්නේ නෑනේ. අපි දන්න හැටියට මේකේ සමතය තියෙනවද නැත්නම් අයක් වාඩිලා ඉන්නේ කොහමද? එක දිගට සක්මනක් කරන්නේ කොහමද? එකඟ බවක් නැත්නම්. එතකොට දැන් කියන හැටියට මේ ආශ්වාසය මම හරියටින් ආශ්වාසය ආශ්වාස බව දන්නේ කොහොමද? ආශ්වාස ප්‍රශ්වාස වල දිගට ඉන්න කියන එකයි අරමුණේ දිගට ඉන්න කියන එක උපදේශ. හරි. දිගට ඉන්නවා කියන්නකො මොකද්ද මේ දිගට ඉඳීම ආශ්වාසය කොහොමද දන්නේ දිගට ඉන්න? ප්‍රශ්වාසය කොහොමද දන්නේ? ඉතින් ඒක හිතන විදිහලු ඒ වෙලාවට. හරි මම එහෙම මොකක්ද මේ දෙක වෙනස? එහෙම බලන්නේ නෑලු. එහෙම බැලුවොත් කියන්නේ හිත විසිරිලා කියලා. එතකොට ඒක සමතේ කැඩෙනවලු. ඒ නිසා ස්පර්ශ බලන්නේ නැහැ. ප්‍රාසාද ප්‍රසාස කියෙමින් අර මැද උස්මක රළු කොටස මැද කොටස බලමින් ඔය දෙක මාරු වෙනවනේ ඇතිලි ඇතිලි ওই දෙකත් එක්ක දිගට යනවා. ඉතින් යන්න යන්න කවදාවත් අරක බලන්නේ නැති නිසා මෙහෙම තොරතුරක් අල්ලගන්න බැහැ. මේ ස්පර්ශයේ වීමක් තියෙනවා, ඒ වීමට නමක් තියෙනවා. නමක් දානෝ ආස්වාසේ කියලා. මෙහෙම රසනේ ගතියක් ස්පර්ශ වීගෙන යනවා. ඒකට ප්‍රස්වාසය කියලා නමක් දානවා. කියලා මේ තේරුමකට යන්න බෑනේ. ඉතින් කවදාවත් ඒ නාම රූප පරිච්ඡේදයකට යන්න බෑ. ඒක බුදු පියාණන්සේ පෙන්නලා තියෙන පැහැදිලිව සීල සමාධි වලින් නවතිලා බෑ ප්‍රඥාවට යන්නම ඕනේ. සමාධිය වෙන්නේ එකඟ බවක් හදලා දෙනවා විතරයි. ඒ හැප්පේ හැදිච්ච එකඟ බව තුල ඊට පස්සේ බලන්න ඕනේ. එදලා නමුත් ඒක කෙරෙන්නේ නැත්තම් ඒ විදිහට කැඩිලා පේන්නේ නැහැ. ඒ නිසා ඒ මුල ඕනම කෙනෙකුට මේ ස්පර්ශය බලනකොට හොඳට බලන්න බලන්න මේ විදිහට තේරෙනවා. බැල්මක් ඇති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනව නෙවෙයි. ඒ නිසා ඒකට කියනවා ඒක ඥානයක්. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ඥායස්ස ශෝක පරිද්දවානං සමතේක්මයි දුක්ඛ දෝමනස්සානං. ශෝක පරිදේ වඩු වෙනවා මේක ගත කරනකොට දුක් දෝමනස්සයටපත් වෙනවා. මේක ඉන්නකොට දුකක් දෝමනසක් කර වෙලාවක් නෑ. ඥායසද්දකමයි පෙර නැති ඥානයන් පහළ වෙනවා. මෙහෙම එකක් තියෙනව නේද? මෙහෙම කැඩීමක්. ඉතින් ඔන්න ඕක තමයි දෙකට බලන්න තියෙන්නේ. ඔන්න ඔය නාම රූප කියන මේ සංසිද්ධිය දිහා බැලීමනේ මේ සිහිය කියන්නේ. ඕක දකින්නේ යන් සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා බුදු පියාණන් පෙන්න. ඉතින් ඕක දකින්නේ පෑය. ඉතින් දැකීමට මේ විදිහට යන්න ඕන. ඒක අරමුණක් තෝරගෙන අරමුණ මේ විදිහට කඩ කඩ බල බල ඉතලා කඩන්න බෑ. බලාගෙන ඉන්න ඕන. එතකොට තමයි කැඩිලා පේන්නේ. ඒ නිසා ඒක ආරම්භයක් නෙවෙයි. ඊට පස්සේ බලන්න ඕන. මේකේ තොරතුරු. මේකේ ස්වභාවය මේක. මේකේ තියෙන වින්දන ස්වභාවය. සමාලාවට සැපක් සමාලාවට දුකක් ගොඩක් වෙලාවට සැපක් නැති දුකක් නැති. ඊළඟට මේකේ තියෙන සංඥා ස්වභාවය මේ හිතෙන් හද ආස්වාසයක් හිතෙන් තමයි ප්‍රසවාසය කියලා වචනේ දෙන්නේ. ඊළඟට මේ සහස් වීම මේ කොහෙවත් නැතුව තිබ්බ හිස් තැනකින් එකපාරටම ගොන්න ආස්වාසයක් ඇවිල්ලා ඉවර වෙනවා. ආයේ ඒක ප්‍රසවාසයකට යනවා. සකස් වෙනවා. මේ සකස් වීම තියෙන දුක මේ 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 කාර්ය සකස් නැවුණා නම් මේ කොච්චර දෙයක්ද? නිකම් දුකක්ම නේ හටගන්න. ඒක මොකද්ද? විඥානේ වෙන් කළා දෙනවා. අනිත් සේරම තියෙද්දි හරියටම හුස්ම ආශ්වාස ප්‍රශ්වාස ඒකේ තියෙන රස්නේ සීතල ගති වෙන් කළා දෙනවා. ඔන්න ඔය වෙන් කිරීම මගේ වෙනවා. මගේ වෙන තාක් හැමදාම අර ලබන දුක් ටිකට උරුම කාර්යය වෙනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට බලන්න සිහියෙන් බලාගෙන ඉන්න ඉන්න ටික ටික මේව ප්‍රකට වෙන පටන් ගන්න. ඒ ඕකම තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ දේවල් ඒ විදිහට පිළිපෙණි බලාගෙන ඉන්නවා කරන්නේ නැහැ දැන්. ඉතින් පේන්න හරිනවා මේ වගේ හැම සිස්ටම නැහැ. එක වෙලාවට මේ විදිහට තව වෙලාවට වෙනස් වෙනස් ආකාරවලින් කොහොම නමුත් මෙන්න මේ එකම තමයි. රූපය ඔය කියන එකම නේද පෙන්වන්නේ. ලෝකෙම තමයි ඔය කොටස් කැඩි 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 තියෙන්නේ. තියෙන ඕක අන්තිමට ඔක හොයාගත්තයි කියලා දැක්කයි කියලා වැඩක නෑ. මොකද හරියටම දැක්කනම් මේකේ දුකමයි කියලා පැහැදිලි වෙන්න. නැත්තම් මම දැක්ක පංචපාදයන්. මම නාම රූප පරිච්ඡේද ඥානෙ දැක් අවබෝධ. සතපහයට වෙන්නේ. ඒකත් කමක් නෑ ලොකු දෙයක්. දැන් මේ අර කියන වගේ සාපේක්ෂ හිස්කම ලොකු දෙයක්. නමුත් ඉතින් නිරෝධ සමාපත්තියත් එක්ක ගත්තාම තනිකර ප්‍රලාපයක් හිස් බවක් කතාවක් නෑ ගුරු. අන්නේ වගේ මේ අපි ඔය විදිහට ඉස්සරහටම යනවා. මේ ලබන ලබන දේවල් ලැබුවා පමණයි. තමන් කරගන්නේ ඔතේ කර 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 යනවා.
එහෙමයි ස්වාමී ඩාන්ස. තව පොඩි දෙයක් අහන්න කැමති සන්නාස මේ සතිය පුහුණු කිරීමේදී දිනදා වැඩ කටයුතු වල මට වැටහිලා තියෙනවා ස්වාමී ඩාන්ස එච්චර එක ප්‍රමාණාත්මක මදි කියන එකීමක් සයින විශේෂයෙන් හවස් කාලයේ දවල් කාලයේ කියන දේවල් එක නිකන් ගලාවටම සිහියක් මොකුත් නැතුවම අතපහ වෙලා යන වෙලාවල් බොහෝ වෙලාවට දැකලා තිනවා. දවස අග ගිහින් හිතනකොට සයින්සේ ඒක නැත්නම් ඉතින් බොහොම කෙටියෙන් ඒක කරන වැඩේ ගැන සිතුවිල්ලක් දෙකක් ඒක නවතිමත් වෙන්න පුළුවන් සතිය පිටව අනිත් වෙලාවල් පරණ මොකද්ද කියන පරණ ක්‍රම විදියටම රැට් එකටම වැටිලා ඒක කිසිම නිකම්ම කෙවිලා යනවා. වංශයේ අපෝටි උපදේශක් දෙන්න පුළුවන් නම් ඒකත් මාගේ කරන ස්වාමීන් වහන්සේ.
ඔව් ඉතින් ඒ කියන්නේ උනන්දුවම පැවැත්වීමම වටිනවා. ඒ නිසා ඒක එතනදා පැවැත්වීම අවශ්‍යම දෙයක්. මොකද දැන් වාඩි වීමත් සක්මනත් සිද්ධ කරාට ඊට පස්සේ සක්මන අතහැරලා දාලා සිහිය අතහැරලා නම් වැඩ කරන්නේ ඒක හරියන්නේ නැහැ. කරන සිහිය එනවා තමයි. නමුත් අපි ඒකෙදි යම් වූ වීර්යයක් වස්ස ගන්න ඕනේ. ඒකට තමයි උදව් වෙන්නේ අර අතුල් පතුල් වලට එන ස්පර්ශ සහ තමන් කරන වැඩ වලින් එන ශබ්ද. ඕනම දෙයකදී ශබ්ද නිහඬ බවක් හරි තියෙනවානේ. අප තියෙනවා. ආන්න මේ දේවල් උදව් කරගන්නකොට අපේ කටයුතු කරගන්න පුළුවන්. ඒ අතර ඊටත් වැඩි දේවල් තියෙනනේ. එතනදා වැඩ දෙමින් පද්ද තරහ යනවා, ආස හිතෙනවා, පිළිසියාව ඒ දේවල් ඇති වෙනවා, කරුණාව, මෛත්‍රිය ආනේවා දිහා බලන් ඉන්නවා. ඒව මාරු වෙන හැටි මේක පුද්ගලයා තුළ වෙනස් වෙනවා. පුදුම විදියට මේ ස්ථිරතා අනිත්‍ය භාවය උත්තර ප්‍රකට කරන මේ මමයා කියන මංගාලව තියෙන වැඩ. ඉතින් ඒක මගේ කරගන්නකොට තියෙන්නේ මේ දුක් ටිකනේ මගේ කරගන්න. ඔය තරම් වෙනස් වෙවි යන විකාරයක් මගේ කරගන්න. ඒක දිහා බලන් ඉන්නවා මගේ කරගෙනනේ බලන් ඉන්න අනිත් වෙවි යන මම දුක් විඳින මම ඉන්නේ. නමුත් ඒක අතහැරින්න ඒ විදිහට බලාගෙන ඉන්න. ඒකට එදිනෙදා වැඩ හොඳයි පහසුයි. ඒවයි වගේ දේවල් වෙනව වැටි. හරි ලේසි. ඒක අත්විඳින්න. ඒ වගේම අසිහියට වැටෙනවා. ඔය වගේ වැඩි. එදිනෙදා ආන්නේකට කම්පාන වෙන්න අවස්ථාවක් පළවෙනි එකේ වෙනවා. කාලයක් වුණා. දැන් තියෙන ටික. දැන් මේ අහනකොට නේ හෙට ඉන්න. ඈ සති බලයක් වෙන්නේ. ප්‍රමාදේන කම්පතිති සති බලං. ප්‍රමාද වෙලා පශ්චාත්තාපෙලලාට මේක මතක් වෙලා ඒ පිටලා මාදට කම්පාන වෙන්න කියන සිහිය බලය කියලා හොඳට ඒකටම දැන් ප්‍රමාදයි. හරි. මේකට කම්පාන වෙන්න පුළුවන්ද කියලා බැලුවා. තවදි වෙලා මේ පුතුම පීදිරියට යෑමක් යන්නේ මම පැහැන්න මෙතන අසතිමත් වුණා වෙනවා දැන් මේ අසතිමත් මේකට කම්පාන වෙන්න පුළුවන්ද කියලා බලනකොට අපිට එහෙම නැති අමුතු සිහියක් වැඩ කරනවා ඒක නිකන් අර සාමාන්‍යයෙන් කයට හිත දැම්ම පාද ස්පර්ශ දැම්ම වගේ නෙමෙයි අමුතුම ලෝකයකට ගෙන මේවා අර ප්‍රමාදය නිකන් මොකද්ද එක වගේ දිය වෙනවා අර අසීන නැති වෙලා බන්දෝ හිතා ගන්නවා ඒක එතකොට තේරෙනවා මේක තමයි හති බලය කියලා පෙන්නන්නේ බුදුන් වහන්සේ කොච්චර ඇත්තද ඒ කාරණේ කියලා. ඉතින් අන්නේ විදිහට ප්‍රමාදී කටයුතු කරන්න ප්‍රමාදයට කම්පාන වෙන්න එන්න අදාළ. ওই විදිහට උදේනවා. ඔර යනවා නිකන් පතෝල වගේ සුදු පාන් වගේ වෙනවා සිහිය. කමක් නැහැ. ගානක් නැහැ. හැබැයි දිගට මේක අතාරින්නේ නැහැ කියලා පවත්තර. යන්නේ එක දිගට කරන් යනවා. ඉතින් ඉතින් ওই විදිහට අපි දැන් මේ ඊයේ පෙරේදා මේ මාස්ටර් ට්‍රේනින් වලට අහනක පළවෙනි දවසේම මේ ආයුර්වේද වෛද්‍යශාලේ ශිෂ්‍ය ඉතින් යෝජනා කරන සාමිනාස මේ කැමති උදේ පාන්දරට භාවනා කරන්න මේ අනේ මේ ඉන්නවද කියලා මේ දැන් Zoom එකේ chat එක. ඉතින් මේ භාවනා කරනවා කියලා මේ මාස්ටර් ට්‍රේනින් සාර්ථකයක් දෙනවා කියලා යන්තම් 60 දෙනෙක් විතර නෑ දානන් 100ක් විතර හිටියා. කවරේ දවස් 8 වෙද්දිත් හැබැයි එතකොට කියන 60ක් හිටියා. ඉතින් හිතුවේ නෑ මේ 60 ගානකටම ගියා කොහොමද. ඉතින් ඒක දිගට ගියද්දි මේ පළවෙනි දවසේ මෙහෙම අහන්නේ මේ මාස් ශ්‍රේණියකට ඇලෙමින්ට මොන භාවනාවද මේ කට්ටිය මේ එක්ක වෙන ආකල්පය වෙන මොකක් හරි එකක් තමයි මේ යට ඇත්තේ කියන එකනේ එන්නේ සාමාන්‍ය. නමුත් දැන් උනන්දුව තියෙනවා. හරි එහෙනම් අන්න මේ කෙනෙක් උනන්දු වෙලා තියෙනවා. එයාම කියන්න බලන්න අන්මියුට් කරලා ඊපස්සේ ප්‍රසිද්ධියත් කිව්වා. ඔව් මේ උදේට භාවනා කරන්න මෙතන ඉන්න පිරිස් ඉන්නව නම් ඔන්න එකතු වෙන්න කියලා ඔන්න WhatsApp අංකයට දැම්මා. හරි. තාලා මං කෝ රිමගේ WhatsApp අංකේ ඔයා ගන්න. අරගෙන එකතු වෙලා කට්ටියක් එක එන්න. කාන්තාව කොයි වා උදේ පාන්දරට මේ WhatsApp එකෙන් උනා භාවනා කරලා හරියන්නේ නැහැ. ඔක කොහෙන් නවතිස්සන්නේ. එහෙම කියලා පිරිමියෙක් හරි එක්කෙනෙක් හරි හිටියත් ඇති. හරි. ගියා. දෙවෙනි දවසේ යන්නේ නැහැ. මැසේජ් කත මැසේජ් කරලා නැහැ ඇවිල් නැහැ. ඉතින් මාත් ඒ මම එක ඉවරයි සත්‍ය 8 ඉවර වෙනකොට ඉතින් සත්‍ය දෙකක් කරානේ සත්‍ය 4 වෙනකොට මාසයක් ඉවරයි. ඉතින් කතාවකුත් නැහැ ඒකත් ඒ මම අතක ඉවරයි. ඉතින් ඔය දැන් මට මේ අවස්ථාවක් තියෙනවා කැපකරුවෙක්. මට ඉතින් ඒකට හොයනවා. ඉතින් ඒකට දැන් ඔන් ලැබෙනවා. ඉතින් මේකටත් පරිවිඩයක් ඇව්වහම අවට වෙලා දෙන්න කියලා. මම තාම හම්බුනේ නැද්ද මේ කවුරුවක්වත් භවනා කරන්න. දැන් මේ මාසෙකට පස්සේ මම වෙන පුදුම උනන්දුවක් ආවට මේ වගේ උනන්දුව කියන්නේ කොච්චර දෙයක්ද? මේ ලෝකේ කවදාවත් වෙන්නේ නැති දෙයක්නේ. අනේ භවනා කරන කට්ටියක් අනේ උදේ 4 ඉඳන් භවනා කරමුකෝ. හවුද ඔහොම කතා කරන මේ එහෙම දෙයක් මේ ලෝකේ අහනවා කියන්නේ ආශ්චර්යයක්. මේ අතර මේ වගේ පරිසරයක ලොකු සාධි හදපු මේ පරිසරය තුළ තමයි එහෙම කෙනෙක් එහෙම පුද්ගලයෙක්ද? හරි මං කවුද මේ උනන්දුව වටිනවා ඇත්තටම අසත්පුරුෂයි මේකට උදව් නොකිවීම මෙච්චර කල් වහාම මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ පළවෙනි දවසේ හරි සහගත්තා හරි අපි එකතු වෙමු කොහොමදවතේ තමන්ගේ සහකරු එකතු කරගන්නම් කියලා එකතු වුණා කොහොමරි පළවෙනි දවසේ පැය භාගයක් හතර ඉඳන් ප්‍රාමාර සක්වන හතරමාර පහ පරියන් හරි කළා හරි දේ සතුටුයි විශේෂ මොකක්වත් නැහැ ඕන මේ කරන්න තල්ලුවක් ඕන හරි ඒකත් හරි කිව්ව. මොන ඊළඟ දවසේ තුනා ඊට පස්සේ ආව දාන්න පිරිස දැම්මා. දැම්මහම ආයෙ දෙන්නෙත් පොදුනේ එක තුනා. කොහොම හරි දැන් ඔන්න ගරුප් එකකුත් හැදිලා උදේ 4 සිට ටික වෙලාව භාවනා කරන කණ්ඩායම. එකට කැමතියි එකතු වෙන්න. අනේ එකතු වෙලා ඉන්නවා මේ 8 දෙනෙක් විතර මේ. කොහොම එකතු වෙලා දැන් 4ට 4 4ට එකතු වෙනවා 4 මාරු වෙන සක්මන් කරනවා. ඊට පස්සේ පරියන්ක ටිකක් වැඩි අය කරන්න ඉන්නව නම් අසාධාරණනේ ඉන්න 5 මාරු වෙනකම්ම පරියන්. කළා මොනවද උනම් කියන දෙයක් තියෙනවා 5 මාරුට කිව්ව නැත්නම් ඉවර. කට්ට. WhatsApp එකේ මේ බණ කතා මේ මොකක්වත් මේ වගේ සුත්ත කිරු වෙලාවල් ගන්න කෙර කරන වැඩි. ඉතින් අර කරන එකට අර පරණ කෙනෙකු ආයත් එකතු වුණාම ස්වාමීන් වහන්සේ බුදුම වැඩන්නේ. ඉතින් එහෙනම් ඇත්තටම අපි ඔච්චර කරන්නේ නැහනේ. මේ දැන් උදේට නැගිටිනවනේ කියලා මේ අනිත් අයටත් ලොකු ගැම්මක්. ඉතින් අර මේ කරන් යනකොට ඒකේ අර කියන්න වගේ පිරිසක් එක කරනකොට බුදුම මේ එකක් තියෙනවා. ඒක හැමෝටම ඒකේ වාසිය. ඒ නිසා දැන් ඒක යෙදිලා යනවා. ඉතින් ඕකට ගෲප් එකක් විහා දැන් හැමෝම නිකන් අර යව් කට්ටිය. හොඳයි කියලා හිතන ඒ දෙයි කියලා අයට යවනවා. අනේ පොලිමට එකතු වෙනවා. හැබැයි ඉතින් අර පුරුද්දට ගෲප් එකකට ඇඩ් වෙලා ගෲප් එකක මැසේජ් එනවා. ඒකට කැමති කට්ටිය තමයි ඉන්නේ වැඩියා. බලද්දී අර එකතු වෙන්නේ 8 දෙනාම තමයි 20ක් විතර ගෲප් එක. අනේ 8 දෙනයි ඇඩේ කරන්නේ. නමුත් ඒ 8 වුණත් දටම ඇඩිට් ඇටිට් එක මේ වගේ වැඩ. ඉතින් මේ වගේ ලෝකයක් තියෙන. ඉතින් ඒ ලෝකෙ කොහොම හරි අපි මේ වැඩේ කරගෙන යන්න තියෙනවා. ඉතින් දැනටත් අපි මෙච්චර කාල මේක ඇදගෙන කරගෙන යනවා කියන්නේ ජයග්‍රහණයක්. නමුත් තනෑර ටිකට පවත් ගන්නයි තියෙන්නේ. මොකද බුදුන් වහන්සේ කාශ්‍යප රහතන් වහන්සේ රහත් වෙනා ඉවර වුණත් ඒ දුතාංග ඒ පැවැතුම් ටික පවත්වාගෙන ගියා. උනම් නිදහස් වෙන්න පුළුවන්නේ. මොකද ඒව නැහැ. දිට කරගෙන ගියා. ඒ හැව එකේ අපිට කියනවා මේ ගත්ත ගැම්ම දිගට පවත්වන්න. දැන් තා පුුවන්තර අයින් කරන්න. පුුවන්තරයි මේ වචනේම අපල දාන්න ඕනේ. ඒකම එනකොටම මේ කෙලෙසයක් කියලා නම් කළාම හල්ලා දාන්න. එක විසරහට යන්නේ නැති.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං වහන්සේට. ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න මොකුත් නැති බවයි පේන්නේ. දැන් වෙලාවත් මයිලන අවසන් වෙලා. ඉතින් වහන්සේ අත්තිනත් වහන්සේ කාල වෙලා යොමු කරමින් අපිට විශාල උදව්වක් උපකාරයක් අපිට කරා. ඉතින් වහන්සේට පාද නමස්කාරයෙන් වන්දනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.
නදීප් අපිට බාරයි.
බොහොමත් පින් වන්දලු මම සුපුරුදු ලෙස වැඩසටහන සමාප්ත කිරීමට මීළඟට වෙන්නේ පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමටයි. ඒ සඳහා මම පද්මානන්දට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස.
බොහොම පින් ලදී අවසරයි ස්වාමින් වහන්ස. අපිට අද ඉතා වටිනා ධර්ම දේශනාවක් අසහන්න ලැබුණා. ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේ විසින් අප විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වලට අපිට ඉතාමත් සාර්ථක ඉතා වටිනා උපදෙස් ලබා දුන්නා. ඉතින් ඔබ වහන්සේලා දෙපළටත් ඒ වගේම අපිට අතහි නිතරම අතහිත දෙන මේ තිරිගල නිස්සරණ වනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ පින් බලෙන් මේ ඔබ වහන්සේලා විසින් පතනා බෝධියකින් මේ සංසාරයේ මේ භවයේදීම හෝ ඉතා ඉක්මන් භවයකදී මේ සසර ගමන කෙටි කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාගේම මියගිය අපි පළමුවෙන්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං සදා අප සියල් දෙනාගේම නෑයින්ට ඒ පින් ගන්නා තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ යම් කිසි සුඛ සුභ ස්ථානයක ඉන්නවා නම් වඩා සුඛිත මුදිත වෙත්වා. ඉතා පින් කැමැත්තෙන් දුක්ඛිත තත්වයක ඉන්නවා නම් මේ ඒ දුක්ඛිත තත්වයෙන් ගැලවේවායි ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සසර වසන තුරුම අපිට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා බාලයන්ගේ ඇසුරු නොලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට වන්දනා කිරීමට අවසරද?
දයි
ඕකාස වන්දා විබන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතු මේ බන්තේ.
කමාමි අමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුපත්ත්වා.
තතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුපත්ත්වා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේව ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සුපත්තිත්වා සුපත්තිත්වා.